හොඳයි සාදු. 2018 වසරේ 6 මාසේ 24 වෙනිදා භාවනා වැඩසටහන. සියලු භාවනාවන් පවතින්නේ ඔබේ අවබෝධය දියුණු පමණු වෙනතුරු පමණයි. අපි අන්න හැම දෙයකින්ම වාගේම භාවනාවිනුත් නිදහස් වෙන්න ඕන. මේ භාවනාවත් මේක කරත්තේ වගේ බැඳගෙන හැමදාම කරලා හරියන්නේ නැහැ නේ. භාවනාවිනුත් නිදහස් වෙන්න ඕන. කුමක් අරමුණු ඇතිව ද භාවනාවේ දෙන්නේ? නිර්වාණය අරමුණු ඇතිව භාවනාවේ දෙනවා. මේ සියලු දුක්වලින් මම නිදහස් විය යුතුයි කියන අදහස තියෙනවද බලන්න. තමන්ට දැවෙන මේ හදවතේ ගිනි ගන්න මම මේ දුක්ඛන්දරාවෙන් මම නිදහස් වෙන්න ඕන. ඒ අරමුණ ඔබට තියෙනවද බලන්න. ඒ අරමුණ ඔබට තියෙනවා නම් අන්න දුකෙන් නිදහස් වීමේ අදහස යාට තියෙනවා. අන්න එයා තමයි දුක් නිරෝධ කරන ප්‍රතිපදාව නිරන්තරයෙන්ම තේරුම් ගන්න අනුගමනය කරන්නේ. වෙන අරමුණක් තිබිලා හරියන්නේ නැහැ. තමන්ට තමන් ළඟ විඳවන දුකක් තේරෙන්න ඕන. දුක්ඛ සත්‍ය කියන්නේ මෙන්න මේ හදවතේ විඳවන දුකෙන් මම නිදහස් වෙන්න ඕන. කාම තණ්හාවලින්, භව තණ්හාවලින්, විභව තණ්හාවලින් පෙළෙන මේ මනස අනේක දේවල් සමග ඇලෙන, ගැටෙන, බැඳෙන, රැඳෙන, තැවෙන මනස දුරු කරගත යුතුයි, නිදහස් කරගත යුතුයි කියලා තමන්ට කල්පනාවක් තියෙන්න ඕන. අන්න ඊට පස්සේ තමන්ගේ අර හිතම නිදහස් කරන්න කරුණක් එයි කියලා බලාගෙන ඉන්නවා. ඔය අරමුණ සියලු දෙනාම ගන්න, අදිෂ්ඨානයක් ඇති කරගන්න, හොඳට තේරුම් අරගෙන තමන්ගේ දුක් විඳින ස්වභාවයක් තියෙනවා නම් ඒ දුක් විඳින ස්වභාවය තේරුම් අරගෙන මේ දුක තුනී කරගන්න ඕන කියලා කල්පනා කරන්න. මේ දුක තුනී කරන්න පින්නතුනි ලෝකයෙන් විසඳුම් සපයලා හරියන්නේ නැහැ. අපි දකින ක්‍රමය, අපි දකින ක්‍රමය අපි වෙනස් කරගන්න ඕන. අපි හිතන ක්‍රමය අපි වෙනස් කරගන්න ඕන. අන්න එකට කියනවා සම්මා දිට්ඨිය. දුක් විඳින්නේ නැති මට්ටමට හිත හදාගන්න එකට කියනවා සම්මා දිට්ඨිය. ඔබට පීඩා පමුණුවන්නේ ඔබගේ දැක්ම. ඔබට පීඩා පමුණුවන්නේ ඔබගේ දැක්ම. ඔබට පීඩා පමුණුවන්නේ ඔබගේම චින්තනය. ඔබට පීඩා පමුණුවන්නේ ඔබගේම සංකල්පය. ඔබට පීඩා පමුණුවන්නේ ඔබේම වචනය. ඔබට පීඩා පමුණුවන්නේ ඔබේම ක්‍රියාව. දැන් මේක දෙයියන්ට කියලා වැඩක් තියෙනවද? මේක බෝගහට කියලා වැඩක් තියෙනවද? මේක බුදුහාමුදුරුවන්ට කියලා වැඩක් තියෙනවද? තමන්ම නම් තමන්ගේ පීඩාව හදාගන්නේ, කාටවත් කියලා වැඩක් නෑ. තමන්ටමයි තමන්ගේ වැරද්ද හදාගන්න පුළුවන්කම තිබෙන්නේ. මම විශ්වාස කරන්නේ ඔබට වුමනා නැති දෙයක් ඔබට මතක් වෙනවා කියලා. තේරුණානේ? ඔබට උවමනා නැති දෙයක් ඔබට මතක් වෙනවා කියලා මම විශ්වාස කරන්නේ. දැන් සමහර අය අපිට ඇවිල්ලා මතක් කරනවා, ස්වාමීන් වහන්සේ මං අහවල් කෙනාව අමතක කළා, මට යාව අමතක කරගන්න ඕනේ. ඒත් නැවත නැවත මතක් වෙනවා. එතකොට මම අහන්නේ, ඉතින් ඒ අපි හිතමුකෝ එයාගේ නම, අපි හිතමුකෝ මේ පෙරේරා කියලා කිව්වා කියලා. එතකොට මං අහන්නේ, ඇයි මට පෙරේරා මතක් වෙන්නේ නැත්තේ? ඒ මතක් වෙන එක ඇතුලේ යම්කිසි සාධකයක් තියෙනවා, කාරණයක් තියෙනවා, සංකාරයක් තියෙනවා. එහෙම නැතුව මතක් වෙනවද? මතක් වෙන්නේ නැහැ. එක්කෝ තරහක් තියෙනවා, මේ මිනිස්සයා මට අයිතක් කරා, අනර්ථයක් කරා, අවඩක් කරා කියන ගැටීමක් තියෙනවා. එහෙම නැත්නම් කාරුණික හැඟීමක් තියෙනවා, දයාවක්, මෛත්‍රියක්, ප්‍රේමයක්, වාක් හරි කාරුණික හැඟීමක් තියෙනවා. මොනම හෝ ආකාරයකින් සැදුම්ලත් ආයාචනයක් මෙතන තියෙන නිසා තමයි ඔය මතකයට එන්නේ. එහෙම නැත්තම් මතක් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා කෙටියෙන් කියන්නම්, ඔබට අවැසි නැති දෙයක් ඔබට මතක් වෙන්නේ නැත. ඔබට අවැසි නැති දෙයක් ඔබට මතක් වෙන්නේ නැත. ඔබට මතක් වෙනවා නම් මතක් වෙන්නේ අවැසි දෙයක්මයි. ඊළඟට කිසිම කල්පනාවකට නොඇටි ඉන්න ඕන කියලා කිව්වහම, එයා විසින් අලුතෙන් මුකුත් කල්පනාවක් ගොඩනගන්නෙත් නැති නිසා ඊට පස්සේ අපි රැස් කරන ස්වභාවයක් නැති නිසා රැස් නොකරට අතීත මතකයන් වරින් වර ඇවිල්ලා කොටස් ඔන්න පේන්න පටන් ගන්නවා. ඇයි මෙතන හිස්නේ? මුකුත් නැහනේ. එතකොට මුකුත් නැති වුනහම වැඩක් නැහැ. වැඩක් නැති වුනහම අතීත වැඩ ටිකක් ඇවිල්ලා එයා පෙන්නනවා. එක එක සිද්ධාන්ත. හැබැයි එයා කැමති වෙලා ඉන්නවා එයාගේ සංඥාව දිහා බලාගෙන ඉන්න. එයා කැමති වෙලා ඉන්නේ එයාගේ සංඥාව දිහා බලන් ඉන්නේ. එයා රූප උපාදානේ බලන් ඉන්නේ. දැන් පංච උපාදානේනේ අපිට තියෙන්නේ. මොනවද අපි වරින් වර උපාදාන කර කර ඉන්නේ? මොනවද? රූප උපාදාන. එතකොට රූප උපාදානේ සිද්ධ කරාම එයා රූපමවමව හීනමවමව ඉන්නවා. දැන් අපි එක පිටින් ගත්තොත් එහෙම රූප උපාදානේ තියෙන කෙනා අපිට කියන්න පුළුවන් චිත්‍රපටි බල බල ඉන්නවා කියලා, ටෙලිනාටි බල බල ඉන්නවා කියලා කියන්න පුළුවන්. මතු පිටින් පේන එක. ඒකම ඇතුළාන්තයෙන් තියෙනවා. යා රූපයට කැමති. ඊපස්සේ වේදනා උපාදානය. මේ වේදනා උපාදානය ඉතින් ඉන්ද්‍රියන් 6ටම සම්බන්ධයි. දැන් සමහර අය රූපය ඔස්සේ වේදනාවන් වලට කැමති. ඒ වේදනාත් විවිධයිනේ. අර මූවී එක වෙනස් වෙන්නේ එතකොටනේ. හොල්මන් මූවීද, සටන්කාමී මූවීද නේද, එක එක ආදරණීය මූවීද මොනවද කියලා තීරණය කරන්නේ එයාගේ වේදනාවත් එක්ක. ඊට පස්සේ සංගීතය වැනි අන්න ශබ්දය වැනි දේවල් එක්ක. ඊට පස්සේ සුවඳත් එක්ක, රසත් එක්ක වේදනාව විඳින්න කැමති කට්ටිය ආවල් දෙකෑම ආවල් දේවල් කියලා වේදනා උපාදානය. ඉතින් සදායතන වලටම ගැලපෙනවා. අපි කවුරුත් කැමති මොන වේදනාව විඳින්නද? සැප වේදනාව විඳින්න කැමති. ඉතින් මම කියන්න කැමති සැප වේදනාව විඳිනවා නම් හොඳයි. වැඩේ තියෙන්නේ මේක හරියට තෝරගන්න බෑ. අසාරේ සාරමතිනෝ. ලෝක සත්වයාට සැප විඳිනවා නම් බුදුහාමුදුරු බොහොම කැමති. මමත් කැමති. ඔබ සැපෙන් ඉන්නකොට මම අකමැති වෙන්න ඕනද? නෑ නේද? ඔබ කවුරු හරි තව කෙනෙක් හරි සැපෙන් ඉන්නකොට අකමැතිද? නෑ. නමුත් අසාරේ සාරමතිනෝ වුණොත් එහෙම එයා සැපේ කියලා හොයන්නේ අන්න දුකටපත් වෙන දෑ. මද්‍රව්‍ය සොයා ගන්නවා. නිෂ්පල දේවල් පසුපස සැපයි කියලා ලෝකේ ගමන් කරන්න ගියාම ඒ ඇත්තෝ ඒ සැපේ ඔස්සේ දුකටපත් වෙනවා. දැන් ඔය ඇත්තෝ ජීවිතයේ ඔය දුකට යම් දුකකටපත් වෙලා තියෙනවා නම් ඒ දුකටපත් වෙලා තියෙන්නේ සැපයි කියන දෙයක් ඔස්සේම ගමන් කළා මිසක් මේ දුකයි කියන එකක් පස්සේ කවුරුත් ගමන් කළේ නෑ. කිසි කෙනෙක් දුකයි කියන එකක් පස්සේ ගමන් කළේ නැහැ. සැපයි කියන එකක් පස්සේ ගමන් කළා. සැප දුකට පෙරළුණා. ඊට බුදුහාමුදුරු දේශනා කරා මේ ලෝකේ පිහිටලා තියෙන්නේ කුමක් මතද කියලා ඇසුවාම, ඒ කියන්නේ ලෝකේ කියන්නේ මේ අපේ මනුෂ්‍ය సంతානය. බුදුහාමුදුරන්ට ඕන මේ මහ පොළොවෙන් නිදහස් කරන්න නෙමෙයි, මේ මෙතනින් නිදහස් කරන්න, ලෝකෝත්තර කරන්න. එතකොට මේ ලෝකය සම්පූර්ණයෙන් පිහිටලා තියෙන්නේ දුක මත. මට කියන්න ලෝකෙ පින්නතුනේ දුකක් බවට පත් වෙන්නේ නැති දෙයක් ලෝකෙ. ඒකේ අර කාල සීමාව දුරස් වෙනව ඇරෙන්නේ හැමදේම දුකකින් කෙලවර වෙන නිසා, දුකකින් අවසාන වෙන නිසා ආන්න එකට කියනවා දුක මත පිහිටා තියෙනවා මහණනි. සෑම හමුවීමක්ම වෙන්වීම තහවුරු කොට ඇත, අවසන් කොට ඇත. ඒකද යථාර්ථය? ඒකද සත්‍යය? අපිට ජීවිතේ ලැබුණා. ලොකුම දේ ඒකනේ. ඊට පස්සේ ජීවිතේනේ අනිත් දේවල් ලබා ගන්නෙ. දැන් මේ ජීවිතේ ලැබුණා. දැන් මේ ජීවිතය වෙන්වීම, අවසන් වීම තහවුරු කොට නැද්ද? තහවුරු කොට තියෙනවා. හොඳට ඒක තේරුම් ගන්න. හොඳට අවබෝධ කරගන්න. ඒ අවබෝධ වෙනකොටම අර අවශ්‍ය කරන භාවනාවන් වල අවශ්‍ය කරන ඒ ජීව ශක්තියින් සියල්ල එතන මුසු වෙනවා. දෙතිස් කුණපේ පිළිබඳව සිහිපත් කළා වගේම තමයි. මරණානුස්මතිය කරා වගේම තමයි. ජීවිතේ තේරුම් ගත්තා මේ හැමදේම වෙන්වීම අවසන් කොට පවතිනවා කියලා. දැන් අපි මොකද කරන්න ඕනේ? නিত্য කරගන්න බැරි ලෝකය නিত্য කරගන්නේ නැතුව නතර වෙන්න ඕන. නিত্য කරගන්න බැරි ලෝකේ ඇයි අපි නিত্য කරගන්නේ? නিত্য කරගන්න බෑ. තමාට තමාවත් නিত্য කරගන්න බැරි නම් තමන්ට තව කෙනෙක් නিত্য කරගන්න පුළුවන්ද? සැබෑ අයිතියක් නැහැ. ඔප්පුවක් නැතුව හරියට අපි මේ රිසීවේෂන් එකක ජීවත් වෙනවා වගේ, පොදු ස්ථානයක ජීවත් වෙන මිනිස්සෙක් වගේ, අම්බලමක වාසය කරනවා වගේ කියන්නේත් ඒක. අම්බලමක වාසය කරද්දී මිනිස්සෙට ඒ අම්බලමටවත් අයිතිවාසිකම් කියන්න බෑ, නිකන් නවාතන පමණයි. අම්බලමේ ස්වභාවය ඒක, නවාතන පමණයි. හෝටලයකට අපි ගියත් එහෙමයි. ඒකට මුදලක් ගෙව්වත් අපිට ඒ නවාතන පමණයි. කිසිම භාණ්ඩයකටවත් හානියක් කරන්න බෑ. එහෙනම් මුළු මහත් ජීවිතේම නවාතන පමණයි. ශරීරය නවාතන පමණයි. තමන්ගේ ගෘහය නවාතන පමණයි. තමන්ගේ වාහනය නවාතන පමණයි. තමන්ගේ රස්සාව නවාතන පමණයි. දැන් මොකද්ද අපිට හටගන්නේ? අන්න අබිනික්කමනයක් හටගන්නවා. තමා තුළම නිදහස් වීමක්. තමන්ගේ ඉන්ද්‍රියන්ගෙන් තමන් නික්ම යා යුතුයි. තමන්ගේ දෘෂ්ටීන් අතරින්, සංකල්ප අතරින් තමන් නික්ම යා යුතුයි, නිදහස් විය යුතුයි. එවිටයි සහනය. එහෙනම් මේ සංස්කාර තද උනේ, ඝන උනේ, දෘෂ්ටි බවට පත් උනේ ඇයි ඇත්ත තත්ත්වේ දන්නේ නැති නිසා. ඇත්ත තත්ත්වේ දන්නේ නැති නිසා. ඇත්ත තත්ත්වය තමයි අපි හදාගත්ත දෘෂ්ටි මායාවක අපි පැටලිලා ඉන්නෝ. දැන් මේක තේරුම් ගන්නේ නැතුව සංකල්පමය බුද්ධියට ඇවිල්ලා දෘෂ්ටිමය බුද්ධියට ඇවිල්ලා මොනතරම් මොන විදියේ භාවනාවක් කළත් මේ හිතෙන් නිදහස් වෙන්න බෑ. ඒකයි යතහ අවබෝධය ඇති කරගන්න ඕන කියලා කියන්නේ. හිතේ පංච උපාදානස්කන්ධයේ වශයෙන්මයි මේ දේවල් ඇලුනේ. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධේ ඇලීමම මනාකොට ඥානනය කොට සත්‍ය පසක් කොට දිය යුතුයි. පංච උපාදානස්කන්ධේ නිදහස පිණිස රූප උපාදානය වෙනවා, වේදනා උපාදානය වෙනවා, සංඥා උපාදානය වෙනවා, සංඛාර උපාදානය වෙනවා, විඥාන උපාදානය වෙනවා. මෙච්චරයි. මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ ගුණය යම් තාක්ෂය වෙනවද අන්නේ ෂය වෙන ප්‍රමාණයටම සෝවාන් මාර්ගඵලයයි කියනවා, සකදාගාමි මාර්ගඵලයයි කියනවා, අනාගාමි මාර්ගඵලයයි කියනවා, අරියත් මාර්ගඵලයයි කියනවා. මේ පංච උපාදානස්කන්ධයේ යම් තාක් දුරට ගණී භවනයේ කරගෙන තදින් අල්ලගන්න ස්වභාවයට මඤ්ඤමානයට පත්ව මම මම කියන ස්වභාවයෙන් තද වෙනවද අන්නේ තරමට යාගේ ජීවිතේ බර වෙනවා, ඝන වෙනවා, රළු වෙනවා, එහෙම නැත්නම් පහළට යනවා, අපායට යනවා කියලා කියනවා. දැන් මොකද්ද අපිට කරන්න තියෙන්නේ? පංච උපාදානස්කන්ධයේ වේගය තද බව අඩු කරගෙන අඩු කරගෙන යන්න. ඒ තද බව අඩු වෙන්න තමයි ස්වාමීන් වහන්සේ මෙච්චර දේශනා කරන්න, මෙච්චර කතා කරන්න. ඒකට සරල නිර්වචනයක් දීලා ලෝකේ ඔක්කොම මැරෙනවයි කිව්වට හරි, මේ හැමදේම විනාශ වෙනවයි කිව්වට හරි නිවන් දකින්නේ නැහැ. දැන් අනාගත විද්‍යාඥයෝ මේ වෙනකොට බලලත් ඉවරයි, චිත්‍ර වශයෙන් නිර්මාණය කරලත් ඉවරයි මේ පෘථුවිය තාවුරුදු මිලියන ගානකදී මේ පෘථුවියට වෙන්නේ මොකද්ද කියලා. තාවුරුදු මිලියන ගානක් ගියාට පස්සේ මේ පෘථුවියේ සියලුම මුහුදු ගංගා මේ සියල්ල හිඳිලා මේක අර සිකුරු ග්‍රහ ලෝකයක් වගේ, එහෙමත් නැත්නම් වෙනත් අර පාළුවට ගියපු ග්‍රහ ලෝකයක් වගේ වෙනවා. වෙලා මේක අර හිරු වගේ ලෝ දිය වලින් පිරුණු ගිනි ගන්න තැනක් බවට පත් වෙනවා. එහෙම ගිනි ගන්න තැනක් බවට පත් වෙලා ඔහොම පවතිද්දී මේව සරුවග්‍රහ මණ්ඩලෙම විනාශ වෙනවා. මේ වෙනකොට දැකලා ඉවරයි, ඒගොල්ලෝ බලලා ඉවරයි, උපකල්පනය කරලා ඉවරයි. හිරුගේ පැවැත්ම පවා තියෙන කාලේ නිර්ණය කරලා ඉවරයි. ඒ තියෙන වායුව කොච්චර කාලෙකින් ඉවර වෙනවද කියලා, ඒ ගිනි ගන්න ස්වභාවය කොච්චර කාලෙකින් ඉවර වෙනවද කියලා මේ වෙනකොට තීරණය කරලා ඉවරයි. දැන් නිවන් දැක්කද? විද්‍යාඥයා නිවන් දැක්කද ඕක දැක්කයි කියලා? නෑ. එතකොට අපිට හැමදාම පේනෝ මලකෙවල්. අපේ අම්මල නැතිවෙනෝ නේද, තාත්තල නැතිවෙනෝ, සීයල නැතිවෙනෝ, මුත්තල මාප්පල නැතිවෙනෝ, ඔහොම දකින්න ඉතින්. ඉතින් මැරෙනවයි කියන එක තේරෙන්නේ නැද්ද කාට? තේරෙනවා. තේරුණයි කියලා අපි නිවන් දකින්නවද? තේරුණා නේද? දැන් අපේ හාමුදුරන් වහන්සේලා ඔය පිළිකුල් භාවනාවම කරයි කියලා නිවන් දකින්නවයි කියලා කියන හිට මම මේ කියන්නේ. එහෙම බැලුවයි කියලා හරියන්නේ නැහැ. ඉතින් උන්වහන්සේලාට අනුකම්පාවෙන් කියන්නේ ඊට එහා ගියපු උතුම් දර්ශනයක් තියෙනවා. ඒක මහා ආශ්චර්යයි, අද්භූතයි. ඒ ධර්මය තේරුම් ගන්න ඕන. ඊළඟට පිරිසක් ඉන්නවා අපි මතක් කළ යුතුයි. මේ වෙනකොට නිකම් වචන පෙරලමින්, පද පෙරලමින්, අකුරු වලට අමුතු අමුතු අර්ථ දෙමින් මේ ශාසනය විනාශ කරනවා. පරමාර්ථ ධර්මයට තියෙන ගෞරවයත් විනාශ කරනවා. ඈ දැන් මහා මායා කියන එකට මොකද්ද අර්ථයක් දක්වලා තිබ්බා? මහා මායාව කියලා. එහෙම මෝඩ වැඩ කරන පිරිස ඉන සම්මුති සත්‍ය පරමාර්ථයට ගේන්න බෑ. සම්මුතියක් ලෝකෙ පැනවිලා තියෙනවා නම් සම්මුති ආකාරයක් ඒක එලෙසම අපිට තියෙන්න අරින්නට සිද්ධ වෙනවා. තේරුණා නේද? ඒකට අපිට එච්චර දෙන්න පුළුවන් කමක්, නිර්වචන දීලා වෙනස් කරන්න පුළුවන් කම නැහැ. ඒ වගේම විකෘති ආකාරයේ නිර්වචන දෙන්න පුළුවන් කමකුත් නැහැ. ඒක ලෝක සම්මතයක්. සම්මතේ එකක්වත් අපි කියන්නේ සත්‍යයි කියලා. සම්මතේ කියන්නේ පනවා ගැනීමක්. උන්වහන්සේ පනවා ගත්තොත් ඒක උන්වහන්සේට ඒ විදිහට සත්‍යෙ පේන්නේ. තව කෙනෙක් තව විදිහකට පනවා ගත්තාම ඒක තව සත්‍යයක් විදිහට පේනයි. ඊට පස්සේ සම්ප්‍රදායට අනුකූලව මේ දක්වාම පැවතිච්ච ආකාරයේ පනවා ගැනීමක් තිබෙනවා නම් ඒ පනවා ගැනීමත් ඒ විදිහට ඒ සත්‍යයේ විදිහට තෙනේ. ඒ නිසා සම්මුතිය කොයිබකවත් අපිට සත්‍ය කියන්න බෑ. මේ සත්‍යත් අසත්‍යත් දෙකම මේ සම්මුතියත් තුළම තියෙන ප්‍රශ්නයක් කියලා ඔබ තේරෙන්න ඕන, අවබෝධ වෙන්න ඕන. සත්‍යත් අසත්‍යත් මේ පුතජන ලෝකයේ තියෙන සත්‍යත් අසත්‍යත් මේ කතා කරන්නේ. පුතජන ලෝකයේ තියෙන සත්‍යත් අසත්‍යත් දෙකම පනවාගත් එක. ඒ උසාවියෙන්ම එයා වැරදිකාරයෙක් කළොත් එයා වැරදිකාරයෙක් වෙනවා. ඒ උසාවියෙන්ම මේ එයා නිවැරදිකාරයෙක් වුණොත් නිවැරදිකාරයෙක් වෙනවා. මේ ජස්ට කීරයක් හරි හම්බ වෙලා හරි නැති වෙලා හරි බලපෑමක් වෙලා හරි ඕඩර් එකක් ඇවිල්ලා හරි එයා නිවැරදිකාරයෙක් කළොත් නිවැරදි, වැරදි කාලයක් කළොත් වැරදි. ඉතින් ලෝකේ කිසි යථාර්ථයක් නැහැ. මහ පුජ්‍යල මේ දරණඩු බවක් තියන්නේ. ලෝකේ කිසිම තැනක සම්මුති ලෝකේ සාධාරණත්වයක් තියෙනවා කියලා හිතන්න එපා. තේරුණා නේද? ඔබෝ බස් එකේ දාගෙන යන ගමන් බස් ඩ්‍රයිවර්ට හිතුනොත් මේගොල්ලෝ මෙතනින් බස්සන්න ඕන කියලා ඕගොල්ලෝ එතනින් බස්සලා දාලා මිනිහ ගෙදර යනවා. එහෙම වෙච්ච අවස්ථා තියෙනවනේ. අපි මෙතෙන්ට විතරයි යන්නේ, දැන් මෙතන ඉඳලා වෙන බස් එකක් යනවා යන්න කියලා. ලෝක සාධාරණත්වයක් නැහැ. සම්මුතියේ තියෙන්නේ පුජ්‍යල බලකාමයේ සහ බල ශක්තියක් තියෙන්නේ. ඉතින් මේ සම්මුති වචන අතරත් ඒකම තමයි. ඉතින් ඒකවත් එක්ක අනවශ්‍ය විකෘතිතා ඇති කරන්න ගිහිල්ලා මේ ධර්මයට මහා හානියක් සිද්ධ කරනවා. නේද? ඒ එහෙම දෙයක් ඒවත් එක්ක පැටලෙන්න යන්න එපා. ඒ එවැනි ආකාරයකින් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ කියලත් අපි විශ්වාස කරන්නට ඕන. ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ පංච උපාදානස්කන්ධය හඳුනා ගැනීමෙන්. පංච උපාදානස්කන්ධය දුරු කිරීමට ආර්ය අෂ්ටාංග මාර්ගය කියන ධර්මය තමා තුළ වර්ධනය කර ගැනීම. දිට්ටි බහුලව තියෙනවා. දිට්ටි ටික ටික අඩු කරගන්නවා. අන්න එකට කියනවා සම්මා දිට්ටි. සංකල්ප බහුලව තියෙනවා. සංකල්ප අතර මහා තෙරපෙනවා. ඒව විශ්වාස කරගෙන ඉන්නවා, යදගෙන ඉන්නවා, අල්ලගෙන ඉන්නවා. අන්න සංකල්ප අඩු කරගෙන අඩු කරගෙන යනවා. ඒ අඩු කරගත්ත තරමට තමයි සජීවී ලෝකේ පේන්න පටන් ගන්නෙ. හරියට පින්නතුනේ ඇහි සුද බැඳුනා වාගේ තමයි මේ දිට්ටි සංකල්ප වචනාදී මේ පෙන්වන දේවල් මේවා නිරන්තරයෙන්ම දුරු කරගෙන දුරු කරගෙන සමනය කරගෙන යන්න ඕන. ඇහැ පෑදෙන්නේ ඒ තරමට. දැන් මෙතන අපිට පරීක්ෂා කරාම සාකච්ඡා කළාම සමහර අයගේ අන්තං ඡායාවක් නිවනේ ශාන්තිය පිළිබඳව තේරෙනවා. ඒ කියන්නේ ඇහි දැන් ටිකක් සුදාඩුයි. බෙහෙත් හොඳට වැඩ කළා. තව අයට හොඳට පැහැදිලිව පේනවා. තව අයට ජීවිතයේ විශිෂ්ට අන්දමින් පැහැදිලිව පේනවා. අන්න තමන්ගේ ඇහැ හොඳටම සනීප වෙලා සූපත් වෙලා. ඉතින් තමන්ගේ මේ ප්‍රඥාව නැමැති ඇසේ බැඳිච්ච සුද ඉවත් කරගෙන ඉවත් කරගෙන යන්න ඕන. අන්න ඒකට කියනවා සම්‍යක් ඥාන දර්ශනය. පිරිසිදු ඥාන දර්ශනය. එහෙමත් නැත්නම් අපි ඒකට කියනවා තථාගත ඥාන දර්ශනය. පවතින ආකාරය දකින්න යා ඉගෙන ගන්න. මොකද්ද ලෝකේ පවතින ආකාරය? ලෝකේ සම්මත නැහැ. ලෝකේ ඇත්ත කතාව දෘෂ්ටි නැහැ. ලෝකේ සංකල්ප නැහැ. ලෝකේ ජාතියක්, ආගමක්, වර්ගයක්, කුලයක්, ගෝත්‍රයක්, පක්ෂයක් නැහැ. ලෝකේ ස්ත්‍රියක් පුරුෂයෙක් නැහැ. පවතින්නේ ස්වභාවයක්. එතනින් එහා යම් දෙයක් තියෙනවා නම් ඒ තියෙන්නේ දෘෂ්ටිය. හැබැයි පිටින් පින්නතුනේ ජීවිතේ කඩාගෙන 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 ගිහිල්ලා දුෂ්ට සුද්දාස්තකයට එහෙම නැත්තම් පරමාණුවට ගියයි කියලවත් මිනිස්සෙකුට නිවන් දකින්න බෑ. කෙනෙකුට මේ අන්විශ්යෙන් පරමාණුවක් පෙන්නලා ඒකෙත් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන හරි මොනවා හරි පෙන්නලා එහෙම පෙන්වයි කියලා නිවන් දකින්න බෑ. මොකද හේතුව ඇහෙන් පිටින් දැක්කට මේකේ පරමාණුව මෙතන හිතේ තියෙන මානසික දැවෙන ස්වභාවය යගේ ගිනි ගන්න ස්වභාවය දුරු වෙන්නේ. එහෙන අපි කරන්නේ මේ පිටින් ලෝකේ කඩලා 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 මොකවත් නැහැ කියන සංකල්පයකට එන්න නෙමෙයි. අපේ මේ ගිනි ගැනීම ඇතිවීමට හේතුකාරක වුණු ස්වභාවය අපි හඳුන ගන්නවා. ඒක නිරෝධ කර ගන්නවා. ඒක නිදහස් කර ගන්නවා. ඇයි අපි මේ ගිනි ගන්න ස්වභාවයක් ඇති කරගත්තේ? ඒ ගිනි ගැනීම ස්වභාවය මම කොහොමද නිදහස් කරගන්නේ කියලා බලලා එයා කිසිම කෙනෙක් නොවිය යුතුයි, මම නොවිය යුතුයි, මගේ කර නොගත යුතුයි, මගේ ආත්මය නොගත යුතුයි කියන යථා අවබෝධයට එයා පත් වෙනවා. ඇයි එපයි කියලා කියන්නේ? කරගන්න බැරි නිසා. මිරිඟුව පස්සේ දුවන්න එපයි කියන්නේ ඇයි? වතුර හොයාගන්න බැරි නිසා. ජීවිතේ නිත්‍ය කරගන්න එපයි කියන්නේ ඇයි? නිත්‍ය කරගන්න බෑ, නිකන් මහන්සි වෙනවා විතරයි. ඊට පස්සේ අපිට කියන්නේ සැප හොයන්න එපා. ඇයි? සැපෙයි කියලා දෙයක් ලෝකෙ නැහැ. සැපෙයි කියලා දෙයක් ලෝකෙ නැහැ. නිකන් බොරුවට සැපක් හොයන්න එපා ජීවිතේ. දුක දුරු වීම පමණයි මිනිස්සුන්ට ලෝකෙ සැපයි කියලා බාර ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. සැපයි කියලා දෙයක් නැහැ ලෝකෙ. දැන් ඔන්න බලන්න බඩ කිරි වෙනවා. දුකනේ. ඊට පස්සේ අපි කැම් ටිකක් කනවා. ඊට පස්සේ අර බඩ කිරි ගතිය නැති වෙනවා. දැන් දුක නැතිවීම පමණයි නේද සිද්ධ වෙන්නේ? ආන්න එකට අපි කියනවා සැපයි කියලා. සැපයි කියලා එකක් නැහැ. දුක දුරු වෙන ස්වභාවයට පමණක් අපි කියනවා සැපයි කියලා. දැන් මේ සීතල තියෙනවා. දැන් රස්නේ තියෙන නිසා සීතල ටිකක් තිබ්බහම හොඳයි. එවිට රස්නේ දුරු වීම නිසා සැපයි. හොඳයි, සීතල බහුල වුණොත් වැඩි වුණොත් ආයි දුකයි. ඊට පස්සේ ආයිත් කරන්න තියෙන අපිට සීතල අඩු කරන්න මොකක් හරි හීටර්ස් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. අනේ ඊට පස්සේ සීතල අඩු වුණාම එයා කියනවා සැපයි. දැන් අපිට රස්නේ අඩු වෙනකොට සැපයි. හරින් සමහර රටවල් වල ඉන්න අයට ඕ සීතල අඩු වෙනකොට සැපයි. දැන් තේරෙනවනේ. ආන්න එතෙන්ට අපි කියනවා පහසු පැවැත්ම කියලා. සීතලත් නැති උෂ්ණත් නැති තැනට කියනවා පහසු පැවැත්ම. ආන්න ඒ නිසා අපි ඒකට කියනවා මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව. එහෙමනම් අපේ මනසෙත් දැවීම් වල මොනම හරි පැත්තකට උච්ච අවස්ථාවකට ගියොත් ඒ දෙකම දවනවා. මේ ලෝකේ තියෙනවා පුණ්‍යාභි සංඛාරා කියලා જાතියකුත් තියෙනවා, අපුණ්‍යාභි සංඛාරා කියලා જાතියකුත් තියෙනවා. දෙකක් තියෙනවා. හැබැයි නිවැරදි අවබෝධයෙන් පින්කම් කළා මේ පීඩනේ නෑ. අවබෝධයක් නැතුව පින්කම් කරොත් එහෙම අරක සංඛාරයක් බවට පත් වෙනවා. ওই පන්සල් වල එහෙම ඉන්න ගොඩාක් අපේ පින්නතුන්ට තියෙන පුණ්‍යාභි සංඛාරයක්. ඒවා ඇතුලේ තරඟ තියෙනවා, යුද්ධ තියෙනවා, මානය තියෙනවා, උද්දච්චකම් තියෙනවා නේද? එයා නොයෙකුත් කැපී පෙනීම් තියෙනවා, නොයෙකුත් දේවල් එක්ක දාගෙන තියලා පුණ්‍යාභි සංඛාරයක් ඇති කරගෙන තැවෙනවා. මම චෛත්‍ය කළා, මම ගණ්ඨාර කුළුණ කළා, මම මේව කළා, අරව කළා, මේව කළා කියලා. මිලිඳු රජුරුවන්ට නාගසේන මහරහතන් වහන්සේ උදාහරණයක් දක්වන මිලින්ද ප්‍රශ්නවල. කොහොමද උදාහරණ දක්වන්නේ? මහරජෝ, ඔබ එක අතක ගිනි අඟුරක් තියාගෙන තව අතක සීතෝදකයක්. සීතෝදකයක් කියලා කියන්නේ අයිස් කැටයක්. සීතකරණවල තියෙන අයිස් කැට, එහෙම නැත්නම් එදා කාලේ තිබුණ සීතකරණ තිබ්බේ නැහැ. ස්වභාවිකව අයිස් කඳු තිබුණා. හිමාල පර්වතයේ තිබ්බනේ. ඒ හිමාල හිම වැටෙනවා. ඉතින් ඒකට අයිස් කැට වැටෙනවා. එතකොට එකාතක අයිස් කැටයක් තියාගන්නවා, අනිත් අතේ ගිනි පොකුරක් තියාගන්න. දැන් මොකද වෙන්නේ? මේ දෙකම අත මිටි කරගෙන ඉන්න බලන්න. දෙකෙන්ම දවනවා. දෙකෙන්ම දවනවා. දෙකෙන්ම දවනවා. ඔබේ ජීවිතයේ දවනෝ නම් දවන්නේ ඕක නිසා තමයි. වෛරය, ක්‍රෝධය නිසා, ප්‍රේමය, ආදරය නිසා. දෙකෙන්ම දවනවා. දැන් මේක අවබෝධයටපත් වෙන. අවබෝධයටපත් වුණාට පස්සේ කළ යුතු කාර්ය කරන්නට එයා ඥානවන්තයි. කළ යුතු කාර්ය කරන්නට එයා ඥානවන්තයි. වගකී යුතු කාර්ය කරන්නට වගකීමක් දරනවා. නමුත් අවබෝධයෙන්. පීනන්න දැනගෙන පීනන කෙනා දියේ ගිලෙන්නේ නැහැ. පීනන්න දන්නතෝ යන කෙනා දියේ ගිලෙනවා. ඒ නිසා අවබෝධයෙන් පින්කම් කරන කෙනා ඔව් පිනේ බැඳෙන්නේ නැහැ. ඊට පස්සේ ක්‍රියාවේ බැඳෙන්නේ නැහැ. ක්‍රියාවේ බැඳෙන්නේ නැහැ. බැලුවට බැඳෙන්නේ නැහැ. ඇසුවට බැඳෙන්නේ නැහැ. ආහාර ගත්තට ආග්‍රහණය කරාට බැඳින්නේ නැහැ. පැවැත්මක් තිබුණට බැඳීමක් නැහැ. බැඳීමක් නැහැ. ඇයි ඒ බැඳීමක් නැත්තේ? ඉදිරිපත් වෙලා තියෙන්නේ විමුක්ති ඥානය, විමුක්ති දර්ශනය. දැන් මේ ලෝකයේ සමග ගනුදෙනු කරද්දී ඉදිරිපත් වෙන්න ඕන පුතජන ඥානය නෙමෙයි. අවබෝධය ඇති කරගත්ත අය හොඳට තේරුම් කරගන්න. ඉස්සරහට එයා ඉදිරිපත් කරන්නේ විමුක්ති ඥානය. විමුක්ති දර්ශනයෙන් එක දිහා බලන්නේ. තේරුණා නේද? විමුක්ති ඥානයෙන් විමුක්ති දර්ශනයෙන් බලන්නේ. හරිදේ හරි විදියට එයා තේරුම් ගන්නවා. එයා පුදුම සම්‍යක් ඥානයක් පහළ කරගත්තට පස්සේ එයාට සාධාරණව ලබන රුපියල වටිනවා අසාධාරණයෙන් ලබන කෝටියකට වැඩිය. ඒක තමයි මනසට සංවේදීව ජීවත් වෙන මිනිස්සෙගේ තියෙන ලක්ෂණය. දැන් ඔය ඊයේ පෙරේද අර තරුණ ජීවිත ටිකක් ගිහිල්ලා නේද අර රත්තරම් බරු ටිකක් ගන්න මංකොල්ල කෑමක් කරන්න ගිහිල්ලා ඔවුන්ගේ ජීවිතත් හානි කරගෙන, අනිත් අයගේ ජීවිතත් හානි කරගෙන, තව හිටපු අයගේ ජීවිත හානි කරගෙන මහා යුද්ධයක් ඇති කරගත්තා. ඇයි ඒ? තරුණ ජීවිත. ඒගොල්ලන්ට මොනවද නැත්තේ? කය හැදුවා අම්මල තාත්තල කන්න බොන්න දීලා කාපම් කාපම් පුතේ කියලා කවල හැදුවා. මොලේ හැදුවද? මොලේ හැදුවේ නෑ. ක්‍රීඩාවට යොදලා, ක්‍රිකට් ගහන්න යොදලා, සූමුම් දාලා, පීනන්න උගන්නලා, ඔය රටවල් වල තියෙන ගොඩක් අය හරියට හදන ඔය කයයි පෝෂණයයි ඇඳුමයි පැළඳුමයි බොඩි එකයි ඔක්කොම හදනවා. මස්සාන තස්ස වඩ්ඩන්ති, පඤ්ඤා තස්ස නොවඩ්ඩති. ප්‍රඥාව හදන්නේ ගොඩක් අම්මලා තාත්තලා. මේ රටවල් වල ඉන්න උන්දලාටත් එක්ක කියන්න, චීස් බටර් කාලා ළමයි බෝනික්කෝ වගේම හදන මොලේ නෑ. මම හොඳට බලලා තියෙන මොලේ නැති උන් ඉන්නවා. ඈ මොලෙත් හදන්න ඕන. තේරුණා නේද? අපි නම් කවුරුත් හදන්න හිටියේ නෑ, අපිම හදාගත්තා අමාරුවේ. එනිසා මොලෙත් හදන්න ඕන. දැන් ඔබටත් ඔබෙත් දැන් කවුරුත් හදන්නේ නැහැ නේ නේ. ඔබම හදා ගන්න ඕන. හදාගත්තාම එයාගේ ජීවිතේ යා අනතුරටපත් කරගන්නේ නැතුව යන්න කල්පනාකාරී වෙන්න ඕන. මේ සමාජයේ මේ ලෝකයේ මේ පාරේ ඇවිදගෙන යනවා කියලා කියන්නේ අනතුරක් අඩියක් දුරින්නේ හැමතිස්සෙම තියෙන්නේ. මොකද වාහනේ යනවනේ මේ අඩියක් ළඟින් යනවනේ. ඒ කියන්නේ මොකද අර මිනිස්සයාගේ අතින් අර සුක්කාරම අඩියක් මෙහාට වුණොත් මොකද වෙන්නේ? අනතුරක්. පාර මාරුවේදී අර බ්‍රේක් එකේ කකුල තියෙන එක ප්‍රමාද වුණොත් ඒක වැදුම් නැති වුණොත් මොකද වෙන්නේ? අනතුරක්. එහෙම නිසා පුදුම සිහියකින් කටයුතු කරන්න සිද්ධ වෙනවා සමාජයේ මේ පාරේ ඇවිදිද්දී. ඒ වගේම තමයි සිත තුල ඔබ වාසය කරන්නත් ඕන අන්න ඒ වගේ සිහියෙන්. පොඩ්ඩ වැරදුනොත් අනතුරක්. ඒ කියන්නේ සම්‍යක් ඥාණයෙන් දුරු වීම කියලා කියන්නේ මිත්‍යා ඥාණයට පිවිසීම කියලා කියන්නේ මරණය, අනතුර. එහෙම නැත්නම් අතපය කැඩීමක් හා සමානයි. බුදුරජාණන් වහන්සේ කොච්චර සැලකිල්ලක් ගන්නවද කියනවනම් ඒ දවස්වල ඒ සැලකිල්ල උදාහරණයකින් දක්වලා තියෙනවා. රත්තුණු තෙල් චාච්චියා කඩ ළඟටම පුරවලා තියෙනවා. මහ නගරයක් මැදින් එයාට ඇවිදින්න සිද්ධ වෙනවා. පිටිපෙත්තෙන් ඉන්නවා, එක තෙල් බිඳුවක් බිමට හැලුනොත් අනින්නට හෙල්ල කීපයක් දික් කරගෙන ඉන්න වදකයෝ. දැන් ඔබට මොන තරම් පරිස්සමකින් අරගෙන යන්න තියෙනවද? ආන්න ඒ වගේ මහණෙනි, මේ නිවන් දකින හිත පරිස්සමින් ඒගොඩට ගෙනියන්න. එහෙම නැතු ඔහේ ඉභාගාති කල්පනා කරයි කියලා නිවන හම්බ වෙන්නේ නැහැ. එහෙනම් හොඳ ක්‍රිකට් කෙනෙක් වෙන්න පුළුවන්. බැට් එක අරන් ගියා, මම එන්න බෝල් එකට පැනලා හිතිච්ච විදියට ගහනවා. එහෙම ගාලා දිනන්න පුළුවන්? එහෙම ගාලා දිනන්න බෑ. එහෙම ඉභාගාති හිතුවයි කියලා හිතන්න බෑ. ඒකට කාලයක් තිස්සේ ඒකේ ශිල්පය, ශාස්ත්‍රය, ක්‍රමය ඉගෙන ගන්නව නේද? ප්‍රමාණව ඉගෙන ගන්නව කාලයක්. අවුරුදු 5 10 ඉගෙන ගන්නව සමහර අය. එහෙම ඉගෙනගෙන තමයි ඒකට දක්ෂයෙක් බවට පත් වෙන්නේ. අන්න ඒ වගේ ඒ නිසා මනස කියන්නේ පුදුමාකාර සැලකිල්ලෙන් ගන්න ඕන දෙයක්. දැවැත්තු සන්තෝෂ ඇති, මේක කරන්න එපා මේක කරන්න කියලා මොනවා හරි වැඩක් දුන්නොත්, භාවනාවක් දුන්නොත් සන්තෝෂයි නේද? එතකොට මම භාවනාවල් දෙන්න දන්නේ නැති කෙනෙක්ද? සම්මා දිට්ඨියට උපකාරක වන්නේ සද්ධර්ම ශ්‍රවණයයි. එහෙමයි ධර්මයේ සඳහන් වෙන්නේ. එතකොට සද්ධර්ම ශ්‍රවණයෙන් සම්මා දිට්ඨියටවත් පත් වෙච්ච නැති මෝඩයෙකුට මොකක් හරි භාවනාවක් දුන්නයි කියලා වැඩක් වෙන්නේ නැහැ. මොකද හේතුව එයා අවබෝධයෙන් නෙමෙයි යන්නේ. නැබේ නායක ස්වාමීන් වහන්සේ උපදෙස් දෙනකොට මට මතක් කළා, මේ හිතක් සමාධිගත කරගන්න ඔය පිම්බීම හැකිලිම ඔහොම බලාගෙන ඉන්න කියලා කියනවා. සමහර වෙලාවට මේක ආස්වාස ප්‍රාස්වාසයේ බලාගෙන ඉන්න කියනවා. ඉතින් සමහර වෙලාවට අපේ ඔය සුදු මහත්තුරු හරේ මේ දිගක් පළලක් ශාසනයක් ජීවිතයක් මුකුත් දන්නේ නැහැ. මේ මිනිස්සුන්ට දුන්නාම මේ පිම්බීම හැකිලිම බලාගෙන ඉන්න කියලා මේ මිනිස්සු කරන්නේ අර ගෙම්බ වගේ පුම්බනෝ. ආයි අකුලෝනෝ. දැන් මම යනකොට ඔය ෆොරින් සෙක්ෂන් වලින් ළඟින් යනකොට මට පේනවා මේ මිනිස්සයා පුම්බනෝ. ආයි අකුලනෝ. ගෙම්බ වගේ. ඉතින් අහනවා ගෙනාවම කර්මස්ථාන දෙන්න, දැන් කොහොමද ඔයා භාවනා කරන්නේ? භාවනා කරන විදිය පෙන්වනවා. පුම්බනෝ අකුලනෝ. ඉතින් කිව්වා ඔය වගේ නම් ගෙම්බොත් කරනවනේ ඔය විදියට පුම්බනෝ අකුලනෝ කියලා. එහෙම එකක් මිනිස්සු කරන්න නෙමෙයි මේ දෙන්නේ. මේක පොඩ්ඩක් අපි මේ කන්සන්ට්‍රේෂන් එකක්, මේක මේ සමාධියක්, ඒකාග්‍රතාවයක් ඇති කරන්න දෙන්නේ. එහෙම නැතුව මේක පිම්බුවයි අකුලුවයි කියලා මේකේ ඇති වෙන ප්‍රශ්නයක් නෑ. දැන් ආනාපාන සතිය කියලා ඉවරලා හයියෙන් කියලා හුස්ම ගන්නවා, ආය දානවා. ආයුෂ්ම ගන්නවද? එහෙම දැම්මයි කියලා ඒක ඇති වැඩක් වෙන්නේ නෑ. මොකටද මේ ඔක්කොම කරන්නේ අපි? හිත හදාගන්න. බණ අහනවයි කියලා ඔය බීරි අලියෙක් වගේ කොච්චර ඇහුවයි කියලා වැඩකුත් නෑ. ඉතින් අපිට කරන්න තියෙන සරලම උපදේශය තමයි, පැහැදිලි උපදේශය තමයි බණ අහන්න, බොහොම උනන්දුවෙන් අහන්න. හෙමින් සැරේ එතකොට වැඩෙනවයි කියන උපදේශය තමයි දෙන්නේ. ඒක තමයි සාර්ථක ක්‍රමය. මොකද එක පාට මේක තේරුම් කරලා දෙන්න බැරි නිසා. ඒක හරීම බුද්ධි ගෝචර ආකාරයෙන් සිද්ධ කරන්න ඕන. ඒසා සද්ධර්ම ශ්‍රවණය වුණත්, ඒ කරන ලද භාවනාවක් වුණත්, බොහොම ඥානාන්විතව අවබෝධයෙන් කරන තැන තමයි ආ ප්‍රතිඵලයක් ලබන්නේ. හැම භාවනාවක්ම වැදගත්. මං කියන්නේ වැදගත් නැහැ කියලා. සමහර අයට පිළිකුල් භාවනාව වැදගත් අය ඉන්නවා. සමහර අයට මේ දෙතිස් සීවිතකේ භාවනා කරන ඒවා, ඒ වගේම දෙතිස් කුණපේ භාවනාව, දස සීවිතකේ භාවනාව, ඒ වගේ දේවල් එක එක්කෙනාට ගෝචර අවස්ථාවල් තියෙනවා, අවශ්‍ය තැන් තියෙනවා. මොකද එවැනි බෙහෙතක් දීලා එයා පාලනයට අරගෙන තමයි විදර්ශනාව දෙන්න තියෙන්නේ. එහෙම නැත්තම් යාව හදාගන්න බැරි අය ඉන්නවා. මහා පුදුමයි. ඉතින් පොදුවේ මේ හිත ගැන තේරුම් කරන්න දෙනකොට, මේ ධර්මයත් එක්ක හිත ගැන බලනකොට ඔබටම හැකියාව ලැබෙනවා ඔබේ හිතේ ස්වභාවයන් පිළිබඳව තේරුම් ගන්න. දැන් ඔබ වෛද්‍යවරයෙක් කරන වෛද්‍ය දේශනාවකට ඔබ ටීවී එකේ අහුම්කන් දීගෙන එනවා. ඒ වෛද්‍ය වැඩසටහනේ විවිධ දවස්වලදී විවිධ රෝගාබාධ සහ රෝග ලක්ෂණයන් පිළිබඳව හැමදාම උපදේශන සහ දේශනාවල් ඔබ ශ්‍රවණය කරමින් ඉන්නවා. එතකොට ඔහොම ඔහොම ඉදදි යම් යම් රෝග ලක්ෂණත් එක්ක කියද්දි සමහර රෝග ලක්ෂණ මේ වගේ රෝග ලක්ෂණයක් මල් ළඟ තියෙනවා. ඈ අත් කහවන්නේ මේ නිසා, පය කහවන්නේ, නියපොතු කහවන්නේ මේ නිසා, මේ වගේ රත් පැහැ බිබිලි ගන්නවා, අරව මේව එක එක දේවල් කියනකොට ඔන්න තේරෙනු මෙන්න මේ කියන කාරණේ නම් මගේ තියෙනවා. මේ කොන් දෙකක් කුමක් මේ පැත්තෙන් එනවා, බඩේ එකක් කුමක් මේ විදියට ඔබට දැනෙනවද, එහෙම එහෙම කියලා කියනකොට මෙයාට අර ෆීල් වෙනවා, ආ මෙන්න මේ කියන එක මට තියෙනවනේ. දැන් අනිත් ඒවා තිබ්බේ නැහැ. මේ මේක කියන එක මට තියෙනවනේ කියලා එයාට අහු වෙනවා. අහු වුණාම එයා හිතනවා අර රෝග ලක්ෂණයක් එක්කනේ අර වෛද්‍යවරයා කිව්වේ අතන කැක්කුමක් තියෙන කියලා. අන්නේ කොටස විශේෂයෙන් පරීක්ෂණයට භාජනය කරන්න එයාට හිතෙනවද නැද්ද? හිතෙනවා. හිතුණාම අන්න වෛද්‍යවරයාට ඒ පිළිබඳව ප්‍රකාශ කරලා එයා උපදේශයක් කරනවා. අන්න ඒ හා සමානයි මේ දේශනා කියලා කියන්නේ. සාමින් වහන්සේ අනේක ආකාර බැතිගඩ වලින් දේශනා කරනවා. ඒ කරද්දී එක තැනකදී තමන්ට තේරෙනවා තමන්ගේ ප්‍රශ්නේ. අර කීප එකක්වත් තිබුණේ, මෙන්න මේ කීප එක නම් මට තියෙනවා, මේ ප්‍රශ්නේ මට තියෙනවා. අන්න ඒක මම සාකච්ඡාවට, විදර්ශනාවට භාජනය කරගන්න ඕනේ. ඒ විදර්ශනාවට කියලා කියන්නේ ඒක පිළිබඳව තමන් උනන්දුවක්, ඒ කොටස පිළිබඳව උනන්දුවක් ඇති කරගන්න. උනන්දුවක් ඇති කරගෙන තමන් සැලකිලිමත් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අධික නිින්ද ඇති වෙනවා. එතකොට අධික නිදිමත භාවයන් නැතිවීමට හේතු කාරණා රෝග ලක්ෂණ වශයෙන් වෛද්‍යවරයෙක් කියන. එතකොට තමන්ට අධික නිදිමත තියෙන කෙනෙක් නම් තමන් මොකද කරන්නේ? තමන් ඒක විමර්ශනයට භාජනය කරනවා. අන්න ඒකට තමන්ට උත්තරේ හොයාගන්න පුළුවන්. අන්න ඒ වගේ උපකාරකයක් වෙනව දේශනා. ඇසීමේදී තමන්ට අදාළ ගැළපීම කොයි වෙලාවක හරි එනවා. හැබැයි ඔය වෛද්‍ය දේශනාවට ඔහු ඇහුම්කන් දුන්නේ නැත්නම් ඔහුගේ වේදනාව ගැන ඔහු සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒ රෝග ලක්ෂණේ හේතුකාරක මොන හේතුවෙන් හටගන්නවා ඒවද කියලා ඔහු දන්නේ නැහැ. ඒ නිසා ඔහු සදාකාලිකව ඒක ස්වභාවයක් කියලා හිතාගෙන ඉන්න තියෙනවා. එනිසා දේශනා ඇහුම්කන් දීම කියලා කියන්නේ වෛද්‍ය උපදේශණයකට ඇහුම්කන් දීම හා සමානයි. මොකද මානසික ලෙඩ ගැන උපදේශනය ස්වභාවයක් ඔබට කියලා දෙනවා. ඔබ ඔබෙන් අසල බලන්න, ඔබ සතුටින්ද? මොකද්ද අපිට අහන්න තියෙන්නේ? ඔබට සතුටුයිද දැන්? ඔබට සතුටුයිද දැන්? එහෙමත් නැත්නම් ඔබ සතුටින්ද? සතුටින් කියලා කියන්නේ අසහනයක් නැතුව වාසය කිරීම. අසහනය නැතුව වාසය කිරීම. අමුතු සතුටක් වුමනාවක් නැහැ. අමුතු අර පිනා යන කෑ ගහන උඩපයින් එකක් ඕනේ නැහැ. පීඩනයක් නැතුව වාසය කිරීම කියන එක පුරුදු වෙනවා. හරියට ධර්ම අවබෝධය කරගත්තොත් එහෙම එයා ධර්මය අහන්නේ අතහැරීමෙන්. වචන අතහැරලා අහන්නේ එයා. වචන අල්ලගෙන අහන්නේ නැහැ. ධර්මය අවබෝධ කරගන්නකම් හොඳට වචන අල්ලගෙන අහන්න. අල්ලගෙන අහලා ඒ අල්ලගෙන අහන එකේ දඩුවම එයා විඳලා වචන අතහරිනවා. මොකද අවබෝධයෙන්ම සිත එතෙන්ටපත් වෙන්න තමන් සලස්සනවා මිස වේලාසනින් ධර්මය කියන්නේ මේකයි කියලා නිකන් තේරුම් අරගෙන වාසය කළ වැඩක් නැහැ. කෙනෙක්ගෙන් ඇහුවොත් මේ රජ කෙනෙක් කොයි වගේද කියලා, කවුරු හරි පොඩි ළමයෙක්ගෙන් අහුව පොඩි ළමයා කියන රජතුමා ඉන්නේ මෙන්න මෙහෙමයි කියලා. ඉතින් අපි ඉනට අත් දෙක තියාගෙන මෙහෙම හිටියාම රජද? අන්න ඒ වගේ තමයි. ඒ නිසා නිවන කියන්නේ මොකද්ද කියලා අහුවාම සරලව කවුරු හරි මොකක් හරි වචනය කියන්න පුළුවන්. නිවන කියන්නේ ශාන්තය, නිදහස, විමුක්තියෙන් වාසය කරනවා. නිදහසේ වාසය කරන ඉතින් පුළුවන් නිදහසේ ඉන්න. ඈ මේ ඇලීම් බැඳීම් ගැටීම් අතර පීඩනයක් නැතුව වාසය කරනවා කියලා කිව්වට මේක හරියන්නේ නෑ. ඒ නිසා අර එතෙන්ට පමුණුවන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒව නැතුව මේ නිවන ගැන කියාගන්න බැරිවුවත්, දන්නේ නැතුවත්, කෙටියෙන් කියන්න බැරුවත් නෙමෙයි. ඔබේ දෘෂ්ටි හංගගෙන ඔබට නිවන් දකින්න බෑ. තේරුණා නේද? මොනවා හරි දෘෂ්ටියක් තියෙනවා නම් හංගගෙන නිවන් දකින්න පුළුවන්. මතක තියාගන්න, ඔබ මොනම හරි දෘෂ්ටියක දැඩි ආසත්ත භාවයක වෙලී ඉන්නවා, අන්න ඒ දෘෂ්ටිය බිමින් තියෙනකම්ම ඔබට නිවන නැහැ. දැන් සමහර අය මලු උස්සගෙන යනවා. දැන් ඔය ගම්මානවල එහෙමනම් දකින්න පුළුවන් මල්ලක් ඔළුව උඩෙන් කරේ තියාගෙන යන මිනිස්සු. ඉතින් ඒ මිනිස්සු කියනවා බෙල්ල කැඩෙන්න එනවා පුදුම බරක්. මල්ල ඔළුව උඩ තියන් යනවා. අත කැපෙන්න එනවා මේ මල්ල හරි බරයි. ඉතින් එයාට ඒ කැපිල්ල, ඒ වේදනාව, ඒ බර, එයා ඒ දරාගෙන ඉන්න මොනම හරි දෘෂ්ටියක් තියෙනකන් එයාට තියෙනවා. සමහර දෘෂ්ටි තියෙනවා අපිට ඇත්තෙම පින්නතුනේ ඒක කඩන්න පුළුවන් ලං වෙලා පැහැදිලි වෙලා. ඒකට හේතුව එයා ඒ දෘෂ්ටියක් කියලා එක දැනගෙන ඒක එයා බිමින් තියාගන්න බැරුව ඉන්න කෙනෙක් ඒකට උපදෙස් දුන්නාම එයා ඒක බිමින් තියනවා. නමුත් යම් කිසි කෙනෙක් යම් දෘෂ්ටියක් අල්ලගෙන එයා ඒක බිමින් තියන්න අකමැති නම් අපි ළඟට ගිහිල්ලා කෝ ඉන්න මං ওই මල්ල බිමින් තියන්න කියලා හැදුවහම මේ මිනිස්සේ කිව්වොත් යනව යන්න මගේ මල්ල අල්ලන්න එපා. මොකද වෙන්නේ? ඕන එකක් කරගන්නු කියලා යනව යන්න. ඒගෙන කියන්නේ අපි ළඟට ගිහිල්ලා අහන්නේ මේ මම ඔබට හෙල්ප් කරන්නද කියලා. එතකොට ඕකේ කියලා කිව්වොත් එහෙම අපි හෙල්ප් කරනවා. එපයි කිව්වොත් නෝ තෑන්ක්ස් කිව්වොත් එහෙම අපි යන්නේ. ඒ වගේ තමයි අපිත් අහන්නේ ළඟට ඇවිල්ලා අහන්නේ ඉතින් can I help you කියලා අහනවා. එහෙම ලයිපා කිව්වොත් එහෙම ඉතින් අපි සද්ද නැතු ඉන්නවා හා කිව්වොත් උදව් කරනවා. ඉතින් මමත් අහන්නේ ඔබෙන් එහෙමද මම ඔබට උදව් කරන්නද? මම ඔබට උදව් කරන්නද? බලන්න ඔබේ මනස මොකනවද කියන්නේ කියලා කඩනමුකුත් කියන්න ඕනේ නැහැ. මට ඔබේ මනස කියන දේ තේරෙයි. හ හා කියන අය ඉන්නෝ හදවතින්ම. ඔබ කැමතිද ඔබේ ගෙදර යතුරු සියල්ලම කබඩ්වල අල්මරිවල සේප්පුවල ඔරෝම ඔක්කෝම තියෙන දේවල් ටික දීලා ක්‍රෙඩිට් කාඩ්වල තියෙන පාස්වර්ඩ් ඊමේල් ලියලා තියෙන තැනත් එක්ක ඕන්නම් කියලා කාට හරි ගෙවල් යතුරු බාර දීලා යන්න කැමති කෙනෙක් ඉන්නවද? සමහරලාට මාත්‍යයටවත් දෙන්නේ නැහැ. සමහර වල සමහර වැඩි නෙමෙයි, ෆෝන් එකේ පාස්වර්ඩ් එක දෙන්නේ නේ, ඊමේල් එකේ පාස්වර්ඩ් එක දෙන්නේ. ඉතින් මම අහන්න කැමති, ඔබ කැමතිද ඇත්තටම මට ක්‍රෙඩිට් කාඩ් වල නම්බර්ස් සේප්පුවක් තියෙනවා නම් සේප්පුවේ නම්බර්ස් දොරවල් වල කබඩ් වල ඔක්කොම යතුරු ටික මට බාර දීලා ඔයගොල්ලෝ කොහේ හරි යන්න හරි රටකට යන්න හරි කැමතිද? හාමුදුරුවන්ට ගන්නව නම් ඒ වයින් සල්ලි ගන්නත් පුළුවන්, අවශ්‍ය දෙයක් ඕන දෙයක් සාහිණන්සට ගන්නත් පුළුවන්, පරිහරණය කරන්නත් පුළුවන්, තියන්නත් පුළුවන්, ඕන එකක් කරන්න පුළුවන්. ඕනනම් හැමදාම ඉඩමේ තියෙන ඔක්කුවත් එක්කක් තියලා අර අස්සනකුත් දාලා යන්න පුළුවන්. විශ්වාසයක් තියෙන මේ එහෙම බාර දීමක් කරන්න පුළුවන්. පුළුවන් නේද? මලියන්න පුළුවන් නේ? ඕ ඒක තමයි. දැන් මෑණිය දැම්මම ලියලා තියෙන්නේ ඒකයි. දැන් බලන්න මම මොකද්ද කියන්නේ කියලා. ආමුදුරවන්ට පුළුවන්ද මගේ account එකේ මේ credit card එකේ number එක දීලා යන්න? debit card එකේ credit එක ඕනේ නැහැ, debit එක දෙන්නකෝ. පුළුවන්ද? නෑ, ඔබේ card එක තියලා යන්න මට password එකත් එක්ක මාසෙකට. ඩෙබිට් කාඩ් එකේ පාස්වර්ඩ් එකත් එක්ක කාඩ් එක මට තියලා යන්න මාසෙකට. හැබැයි ගෙනල්ලා තියයි අර සල්ලි නැතිම කාඩ් එක ගෙනල්ලා. එහෙම නෙමෙයි, ඔක්කොම කාඩ් තියන්න ඕන. කාඩ් ගොඩක් තියෙනවා නම් ඔක්කොම කාඩ් තියන්න ඕන ගෙනල්ලා. බලන්න ඔබේ හදවත කියන්නේ මොකද්ද කියලා මම අහන්නේ. ඔබ නෙමෙයි ඔබේ හදවත. ඒක හොඳට මතක තියාගන්න. ඔබ නොවේයි ඔබේ හදවත. මම ඔබ කියන පුජ්‍යලය මම දන්නෝ දහ යහපත් උතුම් කෙනෙක් කියලා. හැබැයි ප්‍රතිචාරය මොකද්ද කියලා බලන්න. ඔබ නොවේ ඔබේ හදවත. අන්න ඒකට කියනවා අපි අන්න එවැනි දේවල් ටික ඔක්කොම දෙනවා නම් අපි අන්න එයාට කියනවා විශ්වාසය කියලා නේ. දැන් අපි දෙන්නේ දරුවට දෙන්නේ සමහරලාට පුතේ වාසල්ලි ටික අරන් එන්න මේ කියලා නම්බර් එකත් එක්ක දෙනවා මට ගේන්න බෑ කියලා. දරුවන්ට හරි සාමයට හරි ඒ වගේ දෙයක් කියනකොට ඔන්න විවුර්ත භාවයක් ඇති කරනවා. ඇත්තෙම සමහරලාට එහෙම අයටත් කරන්න බැහැයි කියන මට්ටමේ හිතවුත් තියෙනවා. මොකද හේතුව දුන්නොත් මේ යකා හොරකම් කරනවා කියලා දන්නවා. එතකොට දෙන්නේ නැහැ. ඉතින් එහෙම සාධාරණයි. ඒක විශ්වාසයක් නැති කෙනෙකුට දෙන්න එපාමයි. මම කියන්නේ විශ්වාසයක් නැති කෙනෙකුට දෙන්නේ කියලා. විශ්වාසයක් ඇති කෙනෙකුට තමයි දෙන්න ඕන. ඉතින් මම බැලුවේ මං කෙරේ විශ්වාසයක් තියෙනවද කියලා. එච්චරයි. විශ්වාසයක් නැත්තම් දෙන්න එපා. විශ්වාසයක් නැත්තම් විශ්වාසයක් ඇති වෙනකන් ධර්මය අහන්න. මට ක්‍රෙඩිට් කාඩ් එක ඕනේ නෑ. මම හිත බලන්න කිව්වේ. නැත්තම් ආවදුර ක්‍රෙඩිට් කාඩ් එක ඉල්ලනවා නිවන් දක්වන්නම් කියලා ඕක ගියොත් එහෙම ප්‍රචාරයක් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ක්‍රෙඩිට් කාඩ් නම්බර් එක ඉල්ලනවා නිවන් දක්වන්නම්. ඈ ඒ හිතේ ඇති කරන ප්‍රතිචාර කොයි වගේද කියලා පොඩ්ඩක් පෙන්වන්න. විශ්වාසයේ පරිමාණය පෙන්වන්න. මම කියන්නේ විශ්වාස කරන්න කියලා කියන්නේ නැහැ. නමුත් හරියට 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 ආනන්ද හාමුදුරු තේරුම් ගත්තොත් නම් ඈ බුදුහාමුදුරු තේරුම් ගත්තොත් නම් ධර්මයේ තේරුම් ගත්තොත් නම් අපිට බුදුහාමුදුරු ගෙදර නතර කරලා යන්න බය නැහැ. ඈ බුදුහාමුදුරු මේකේ තියෙන හොරකම් කරන්නේ නැහැ කියලා අපි දන්නවා. ඈ ආනන්ද හාමුදුරු ගෙදර නතර කරලා යන්න බය නැහැ. එනකොට කබඩ් එක සුද්ධ කරලා තියෙද්දන්නේ ආනන්ද හාමුදුරු නේද? හොරෙක් නතර කරලා යන්න එපා. එන්නනේ හොරෙක් නතර කරලා යන්න එපා. දැන් ඔය රටවල් වල එහෙම ගියාම මේ වැඩසටහන් වලට ඉන්න ගෙවල් එහෙම දුන්නාම ඒගොල්ලෝ දවල්ට ජොබ් එකට යනවා මුළු ගේම හාමුදුරන්ට බාර දීලා. ඉතින් දොරවලුත් නැහනේ. හාමුදුරු ෂුවර් නැත්තම් එනකොට කොහෙන් මොනවා උස්සලා තියෙද නේද? ඉතින් බලන්න ඒකෙන් අදහස් කරේ තමන් මොනතරම් විවෘතභාවයක් දක්වනවද යන්න පිළිබඳව, විශ්වාසයක් දක්වනවද යන්න පිළිබඳව. හැමෝම විශ්වාස නැති වුණාට මගේ ධර්ම ගුරුවරයා, මගේ ගුරුවරු මට විශ්වාස කරන්න පුළුවන්. උන්වහන්සේලා අපේත ඒ විශ්වාසය සහ ඒ தත්ත්වය තියෙනවා. මම කියන්නේ හැමෝම විශ්වාස කරන්න කියලා. විශ්වාස කරන හැමදෙරෝ කිව්වා විශ්වාස කරන්න කියලා, ඔන්න විශ්වාස කරන්න කියලා වෙච්ච වැඩේ කියලා. එහෙම කරන්න යන්න එපා. නමුත් විශේෂයෙන් තමාට මේ ධර්මය අවබෝධ වීම සඳහා විශ්වාසයක්. ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා. ශ්‍රද්ධාවක් විශ්වාසයක් විවෘතභාවයක් ලෙන්ගතුකමක් තිබිය යුතුමයි. එවිට තමයි එයාගේ දෙයක් අපි බාර ගන්න, පිළිගන්න, මේ හිත වැළඳ ගන්න. තේරුණානේ? ඔබට හිමි දේවල් පමණක් ඔබ ළඟ ඉතුරු වෙද්දී ඔබට අයිති නැති අහිමි දේවල් සියල්ල ඔබ තුලින් දුරු වේවා කියලා අදිෂ්ඨාන කරගන්න. ඒ හිතෙන් බාහිරින් නෙමෙයි, මේ හිතෙන් මට අයිති දේ පමණක් ඉතුරු වෙලා තියෙද්දි මට අයිති නැති හැම දෙයක්ම දුරු වේවා.
හොඳයි සාදු.
පින්නතුන් සිහි කටයුතුයි. අපි මේ උත්සාහ කරන්නේ හිස මුඩු කරලා පාත්‍ර සිවුරු අරගෙන බුදු කෙනෙක් පස්සේ රහතන් වහන්සේ කෙනෙක්ගේ පස්සේ මුළු ජීවිතේම කැප කරලා පසුපස ඇවිදිමින් අවබෝධ කරගත යුතු දහමක්. ඔබ ඔය ෆෑන් එකක් යට ඉඳගෙන සිසිල් සුළඟ යට ඉඳගෙන පුටුවක් උඩ වාඩි වෙලා බොහෝ ගෙදර කරන රාජකාරී ආදී දේවල් කරන්න රස්සාවල් කරන්න ඔළුවේ දහසකුත් දේවලුත් ඔළුවේ තියාගෙන ඔය බනහන්නේ අන්න අරතරම් කැපවීමක් කළ යුතු වගකීමක් ඉෂ්ට කරන්න. එවිට ඔබ තේරුම් ගන්න ධර්මය වෙනුවෙන් ඔබ තාම කැප කරන්නේ ඉතාම සුළු පරිත්‍යාගයක් පමණයි. ඔබ ඒ පුංචි පරිත්‍යාගය ලොකු දෙයක් කරලා හිතලා මට මොකද තාම අවබෝධ නැත්තේ කියලා හිතනවා. එහෙමනම් ඔබට තවත් සතර සම්‍යප්ප්‍රදානයන් වඩන්න තියෙනෝනේ. ඈ නූපන් අකුසල් නූපවද්දවන්න, උපන් අකුසල් දුරු කරන්න, උපන් කුසලය නූපන් කුසලයේ උපදවා ගන්න, උපන් කුසලය වැඩි දියුණු කරගන්න කියන මේ සතර සම්‍යප්ප්‍රදානය වඩන්න තියෙනවා. තව 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 වීරයෙන් වඩන්න. සරලයි නිරන්තරයෙන්ම පංච උපාදානස්කන්ධයේ ස්වභාවය, ඒකේ තියෙන ඝනත්වය හා මෘදු බව ඔබට පරීක්ෂාවට ලක් කරන්න පුළුවන්. ඒ පරීක්ෂාවට ලක් කරන තරමින් ඔබගේ පංච උපාදානස්කන්ධයේ තියෙන දැඩි බවත්, එහෙම නැත්නම් රළු බවත්, එහෙම නැත්නම් මෘදු බව, ශාන්ත බව මේව අඳුන ගන්න පුළුවන්කම ලැබෙයි. කෙලෙස් හංගගෙන නිවන් දකින්න බෑනේ. හදවතින්මයි පිරිසිදු වෙන්න තියෙන්නේ. ඒ වගේම ඔබට ඔබේ ජීවිතයේ මගඵල නිර්ණය කරගන්න කවුරුකෙත් ළඟට ගිහිල්ලා බඩ යනවද, කටට කෙල හුණනවද, ඌ අහන්න ඕනේ. දැන් කහාමුදුරු කෙනෙක් කියලා තියෙනවා පළවෙනි ධානයේදී අනිවාර්යෙන් බඩ යනවා කියලා. නේද? බඩ සුද්ධ වෙනවා කියලා. ඒකට අපේ මේ තව ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වා ඒ භූත දෝෂයක්, ඒ භූතයා අදෝ මාර්ගයෙන් රිංගල ඒකයි බඩන්නේ. හරි ප්‍රශ්න තියෙන්නේ නේද කියලාත් කිව්වා. ඉතින් ඒ වෙනි සිද්ධි සිද්ධ වෙන්නේ නැහැ ධර්ම මාර්ගයේදී. ඉතින් උන්වහන්සේදී කිව්වා එහෙනම් බුදුහාමුදුරන්ට වජිරාසනෙත් බඩයන් නැති කියලා. ඒත් කියන විදිහට පිරුණුවම් පාද්දිත් බඩ යන්නේ නැති කියලා. හරි, ඒතරකොට නලේ අතිසාරි ප්‍රශ්නයක් තිබුණා. එතකොට ඒක මුල් කරගෙන කියන ඒ ධානයට සමවදිනකොටලු බුදුහාමුදුරන් එතනත් ඒ බඩ ගියේ. හරි, ඒ වගේ හරි මේ මෝඩ කතා කියන්න ගිහිල්ලා මේ ශාසනයට තියෙන ගෞරවය සහ වැදගත්කම වටිනකම ඔවුන් නැති කරලා දානවා. ඒකට හේතුව මේක සම්පූර්ණ අවබෝධ කරගන්නේ නැතුව මේ වෙනුවෙන් කීර්ති ප්‍රශංසා ප්‍රසිද්ධිය ලැබෙනවා. ලැබෙන්න පටන් ගත්තට පස්සේ යාට ඒක ගැන අමතකයි. ඊට පස්සේ හරියට අවබෝධ කරගන්නේ අර පොඩ්ඩක් දැනගත් එකෙන් දිගට ඉස්සරහට යනවා. ඉතින් මට වාසියක් ඇති වුණේ මම මහන වුණේ බණ කියන්න නෙමෙයි. අන්න ඒකයි වාසිය. නැත්නම් අර සංකාරය එනවනේ. මම මහන වුණේ මිනිස්සු පේන්නේ නැති කැලෑවකට ගිහිලා දවසකට එක මිනිස්සෙක්වත් දකින්න නැතුව ඉන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවයි. ආරණ්‍යයකට ගියත් මං ඉල්ලන්නේ කෙළවරේ අන්තිම කුටිය ඉල්ලන්නේ. ඇයි ඉල්ලන්නේ? එහෙරෙට මිනිස්සු එන්නේ නැහැ. මිනිස්සු නැත්නම් දානශාලා ආශ්‍රිත විහාර ආශ්‍රිතව තිබුණොත් එහෙම මිනිස්සු පේනවා. ඈ මොකද අර හුදකලාවේ ඉන්න. ඉතින් මේ බණ කියන්න ලැබීම අහඹුවා. ඉතින් මම මේක කිව්වත් එකයි නොකිව්වත් එකයි, ඉතින් පිළිගත්තත් එකයි නොපිළිගත්තත් එකයි, ප්‍රතික්ෂේප කළත් එකයි ගත්තත් එකයි, නිවන් දැක්කත් එකයි, මට ප්‍රශ්නයක් නැහැ. මං ඔය කියාගෙන යනවා. දේශනා කරගෙන යනවා. විභාගයකට උනත් ඉදිරිපත් වුණාම ඕකෙන් සමත් වෙන්නේ ජේෂ්ඨ ශිෂ්‍යයෝ බවට පත් වෙන්නේ කීප දෙනයි. අනිත් අය යන්තම් පාස් එකත් දුර්වලතා තියෙන අයත් ඉන්නවා. ඒ මට්ටම මෙතනත් තියෙනවා. ඉතින් මම ඒ මට්ටම හිසේ වෙන්න කියලා කියන්නේ සරල වචනයක් කියන්නේ පුළුවන් තරම් බණහන්. දැන් ගුරුවරු කියන්නේත් එහෙම පුළුවන් තරම් පාසල් එන්න. පුළුවන් තරම් ටියුෂන් යන්න. පුළුවන් තරම් මගේ ටියුෂන් එකට එන්න කියලා. ඇත්ත. ඉතින් ඇත්ත. වැඩිපුර ටියුෂන් ගියාම වැඩිපුර සල් ගියාම වැඩිපුර දෙයක් ඔළුවට වැටෙනවා. ඉතින් එයා ඔළුවට වැටෙන කෙනෙක් නම් එයා ඇත්තෙන්ම එයා ඒකේ සමත් වීමක් වෙනවා. හොඳයි, කොච්චර කුසලතාවය තිබුණත් එයා පාසල් ගියේ නැත්නම් ටියුෂන් ගියේ නැත්නම් එයා පාස් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා පුළුවන් තරම් සද්ධර්මය අහන්න. ඒ සද්ධර්මයේ දැන් අපි හිතමුකෝ මේ හාමුදුරුව මෙතෙන්ට වෙලා බණ කියන්නේ නිකන් කුණුහරුප ගිය කියා හිටිය කිම්බෝ. ඒත් පින්නතුනේ ඒකේ මහා ජීව ශක්තියක් තියෙනවා. ඒකයි අර කියන්නේ අර පඬිතෙක් ගහන පොළු පාර වටින ඔය මෝඩෙක් කරන ප්‍රශංසාවට වඩා කියලා. කුණුහරුපෙන් බැන්නත් පඬිතෙක් ඒකේ මහා ජීව ශක්තියක් තියෙනවා. තේරුණාද? දැන් ගුරුවරයෙක් බයිනෝ ඔබට කුණුහරුපෙන්. ඒක ජීව ශක්තියක් තියෙනවා, ජීවිතේ වෙනස් කරවන. නිකම් මේ පාරේ යන ඩොප් කාරේ බැන්නා වගේ නෙමෙයි. අම්මා තාත්තා බයිනෝ. ඒක මහ ජීව ශක්තියක් තියෙනවා, ජීවිතේම සමහරලාට වෙනස් කරන. තේරුණාද? පාරේ යන ඩොප් කාරේ බැන්නා වගේ නෙමෙයි. ඒ නිසා හාමුදුරු කුණුහරුපයක් කිව්වත් ඒකේ තියෙනවා වටිනාකම. හාමුදුරන් කුණුහරුප කියලා જાතියක් නැහැ. මන්නම් දන්නේ නැමනම මොකටද ඔයගොල්ලෝ කුණුහරුප කියලා කියන්නේ? කුණුහරුපයක් කියලා හිතන්න ඒක පුරුදු වුණොත් ඒක කුණුහරුපයක්. දැන් අපි වෙන භාෂාවකින් බයින කුණුහරුප දන්නවද? දන්නේ නැහැ. කවුරු හරි ළඟට ඇවිල්ලා අපිට කියන්න ඕනේ ඒ ඔයාට බැන්නේ කුණුහරුපෙන්. නෑ. ඒක තමයි තරහ යන්නේ. මට අර ඉන්දියාවේ ඩ්‍රයිවර් බැනපු එක මං කියලා තියෙනවානේ. ඒ මිනිස්සෙන් උද්දටම බැන්න මට බයින බයිනේ මං hina වෙනවා. මං hina වෙනකොට මිනිහට තද වෙනවා, මිනිහ තව හයියෙන් බයිනවා. මං උඩ පැනපැන hina hina වෙලා ඉවර වෙලා ඉන්දියෙන්නේ බනින්නේ. මං කුක්ගෙන් ඇහුවා මොනවා කියලාද බැන්නේ කියලා. හාපෝ හාමුදුරුවන්ට තේරෙන්නේ නැති හින්දා හොඳයි කිව්වා, කියන්නත් බැරි ඒවා කියලා බැන්නේ. මං දන්නේ නැහැ අදත් මොනවා කියලා බැන්නා කියලා. දැන් මම දන්නේ නැහැ ඒක ගුණහරපද කියලා හිතන්නවත් දන්නේ නැහැ. දන්නේ නැති නිසා මම අරයගෙන් අහන මොනෝ කියලාද බැන්නේ. මිනිහත් මට කිව්වේ නැහැ කියන්නත් බැරි ඒවා කියලා තමයි බැන්නේ. අදත් දන්නේ නැහැ මොනෝ මිනිහත් කිව්වේ නැහැ. එතකොට මට කේන් දෙනවනේ. කියන්නත් බැරි ඒවා කියලා තමයි බැන්නේ. මොකක් හරි ඉතින් හිතා ගන්න තමයි වෙන්නේ. මොකද්ද කියලා දන්නේ නැහැ, හිතා ගන්න බෑ. එතකොට ප්‍රිය වචන ප්‍රශංසා ඒත් එහෙම ප්‍රශංසා කළත් දන්නේ නැහැ සමහරලාට වෙන දන්නේ නැති භාෂාවකින්. එහෙනම් මොකද මේ වෙලා තියෙන්නේ අපිට? අපගේ සංකල්පය සහ සංඥාව සහ රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධේ අවදිය සිද්ධ වුණේ නැත්නම් ලෝකෙ මොනතරම් සජීවීද? හරියට අර නොතේරෙන භාෂාවක් අහගෙන ඉන්න මිනිස්සෙක් හා සමානයි බුදු කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක්.
ඔබට තේරෙනවද ඒ කිව්වේ අර්ථ මොකද්ද කියලා? උරා ගැනීමක් නෑ, අල්ල ගැනීමක් නෑ, නිර්වචනයක් නෑ. මට අරකට නිර්වචනයක් දෙන්න බෑ, මං හිනා වෙනවා. මට බයිනෝ මං හිනා වෙනවා. මොකද නිර්වචනයක් දෙන්න බෑ. දන්නේ නෑ. ඒ මනුස්සයා අංකල් කෙනෙක් වගේ ඉතින් අපි හිනා වෙවි කටයුතු කරා. මේ එතන ඉඳලා සුවදව කටයුතු කරා. එහෙනම් මට මේ කියන්න බැරියව කියලා බැන්න කියලා මම තරහ වුණේ. මොකද හේතුව? මම වැරද්දක් කළා, මට බැන්නේ. මොකද වාහනේ AC එක මම දැම්මා. කිලෝමීටර් 200 ගානක්ද කොහොද එක දිගට දුවලා වාහනේ නතර කරාම වාහනේ කූල් වෙන්න ඕන. ඉතින් මට රස්නේ මම AC එක දාගත්තා. මේකෝ මේ ඉන්ජින් මෝටර් පිච්චෙනවා, මෙච්චර රත් වුණාම මේක නිවෙන්න ඕනේ. ඇත්තනේ කතාව නේද? එකක් එයාගේ වාහනේට මට අත තියන්න හිතයක් නැහැ. අනිත් එකේම දාගන්න හිතයක් නැහැ. අනිත් එක ප්‍රායෝගික ප්‍රශ්නේ. සාධාරණ කතාව. මම වැරද්දක් කරේ, මට වැන්නා. ඉතින් මම හිනා වුණා. එයාගේ වාහනේ මෝටරේ යට වටිනවා, මට දාඩිය දාන්න ප්‍රශ්නයක් කරා. ඒකයි ප්‍රශ්නේ. එතකොට කිසිම දෙයකට ඔබ ඔබේ වැරද්දක් හැටියට ඔබ කිසි දෙයක් බාර ගන්න නැත්නම් එතන ප්‍රශ්නයක් නේද? සමහර දේවල් ඔබේ වැරද්ද ඔබ ඇත්තටම වැරදි කියලා ඒක බාර ගන්න ඕන. ඔබේ වැරද්දක් නැත්නම් ඒක ඔබේ වැරද්දක් නැති බවත් ඔබ තේරුම් කරලා දෙන්න තමන්ට හැකියාව තියෙනත් ඕන. ඒක තමයි ස්වභාවය. ඒක රහතුන් ළඟත් තියෙනවා. මොකද සක්කාය දිට්ඨිය නැහැ කියන්නේ සාධාරණත්වය. සක්කාය දිට්ඨිය නැහැ කියන්නේ යුක්ති සහගත බව. මේ දරදඬු ස්වභාවයක් නැහැනේ. අර කුරුහරක් මීහරක් වගේ දුවන ගතිය නැහැ. මේ ප්‍රඥාවෙන් අවදි වෙන්නේ. නිකම්ම මේ භාවනාවක් කරගෙන ගිහිල්ලා එකපාරට ගැස්සිලා ගිහිල්ලා හීනෙන් අවදි වෙනව නෙමෙයි. සියල්ල අවබෝධයෙන් අවදි වෙන්නේ, අවබෝධයෙන් ආයුධ වෙන නිසා එයා තුළ සාමකාමී සිත තිබෙනවා. සාමකාමී සිතක් තිබෙනවා. හැම මොහොතකම තමන් මේ මොහොතේ අරගෙන තියෙන දෘෂ්ටිය පරීක්ෂා කරලා බලන්න. දෘෂ්ටි නොගැනීම තමයි සිල්වත්කම කියන්නේ, නැනවත්කම කියන්නේ, ගුණවත්කම කියන්නේ, ආර්ය ශ්‍රාවකත්වය කියන්නේ දෘෂ්ටි නොගැනීම. ඒකයි භාවනාව. ආර්ය ශ්‍රාවකත්වය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියන්නේ උපාසකයෙක් උපාසිකාවක්. භික්ෂුවක් භික්ෂුණියක් කියන්නේ දෘෂ්ටි නොගැනීම. ඒක තේරෙනවද? ඒක හොඳට තමන්ට සංවේදීව තේරෙනවද? දෘෂ්ටි නොගැනීම. ඉංග්‍රීසි භාෂාවේ මුල් අකුර ඒ අකුර නම්, සිංහල භාෂාවේ මුල් අකුර ආ අකුර නම්, ඒ අකුරයි ආ අකුරයි මා ඔබට පෙන්වා සිටියාම ඔබ මේක බෙදනවා නම් මේක ඉංග්‍රීසි භාෂාවේ ඒ අකුර මේක සිංහල භාෂාවේ ආකුර කියලා බෙදනවා නම් එතනත් ඔබ ගන්නෙ මොකද්ද? දෘෂ්ටියක්. ඒක සම්මුතියෙන් පහදරි කරලා දුන්නේ. ආන්න ඒ වගේ ගුණයක් අපි මොනවා හරි අන්තයකින් දැඩි කොට ගන්නා වූ ස්වභාවයක් තියෙනවා නම් රහතන් වහන්සේට මේක ඉංග්‍රීසි භාෂාවේ ඒ අකුර නෙමෙයි, මේක මුල් අකුර කියන්නේ සී අකුරේ කිව්වත් උන්වහන්සේට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි? දැන් ඔබට ප්‍රශ්නයක් නේද? ඉංග්‍රීසි භාෂාවේ මුල් අකුර කියන්නේ බී අකුර, සී අකුර කියලා කිව්වොත් ඔළුව නිකන් පැටලෙනවා වගේ නේද? සිංහල භාෂාවේ මුල් අකුර ලයන්න කියලා කිව්වොත්, මයන්න කියලා කිව්වොත්, සිංහල භාෂාවේ මුල් අකුර මයන්න, නයන්න, මොකක් හරි. දැන් මොකද මේ 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 අපේ ඔළුව මේ 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 අමුතු විදියට හැඩ ගැහෙන්නේ ඇයි ඒ? අපි අරක අල්ලගත්ත නිසා මේක අල්ලගන්න බැරි. අපිට සිංහල භාෂාවේ අකුර මොන මුල් අකුර මොකක් වුණත් වැඩකුත් නැහැ. ඉංග්‍රීසි භාෂාවේ මුල් අකුර මොකක් වුණත් වැඩකුත් නැත්නම් යම් කෙනෙකුට ඔබ කියන්නේ එහෙමද? හොඳයි. එක්කෙනෙක් කියනවා ඉංග්‍රීසි භාෂාවේ අකුර B අකුර. ඔබ හරි. තව එක්කෙනෙක් ඇවිල්ලා කියනවා ඉංග්‍රීසි භාෂාවේ මුල් අකුර S. ඔබ හරි. ඔබට පුළුවන් එහෙම කියන්න. ඉංග්‍රීසි භාෂාවේ මුල් අකුර R. ඔබ හරි. පුළුවන්ද කියන්න? මට නම් පුළුවන්. සිංහල භාෂාවේ මුල් අකුර ලයන්න. ඔබ හරි. සිංහල භාෂාවේ මුල් අකුර තව එක්කෙනෙක් කියන ඇවිල්ලා නෑ නෑ ලයන්න නෙමෙයි ඊයන්න. ඔව් ඔබ හරි. බුදු කෙනෙක් ළඟට ගිහිල්ලා පොල් ගහක් පෙන්නලා කියන්නකෝ මේක දෙල් ගහයි කියලා. කොහමද උත්තර දෙන්නේ කියලා බලන්න. දැන් ඔබ ළඟට ඇවිල්ලා පොල් ගහට දෙල් ගහයි කියලා මිනිස්සෙක් කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ගස්ටනනේ. දැන් ලෝකේ වෙලා තියෙන්නේ මොකද? ඕන් ඔය සංස්කෘතික ප්‍රශ්නේ. ඒකම ලෝක ස්වභාවයට ආගම් ශාස්ත්‍රවරු කීප දෙනෙක් එකතු වෙලා විවිධ සංස්කෘතීන් තුලින් විවිධ හැඳින්වීම් ටිකක් කළා. මේක අපේ උන්දල පටලවා ගත්ත දැන් ලෝකේ පාද ભેද. බුදුදහමෙන්ම තමයි මේ පෙන්වා දුන්නේ පිළිමයක් නැහැ කියලා. මේ පිළිම අදහන්න හොඳ නැහැ කියලා ඉවරලා පිළිම කඩන හොෝ ගාලා. තේරෙන්නේ? ලංකාවෙත් ඉන්න පිළිම වලට වඳින්නේ නැති. අර මේ පිළිම වල තියෙන ප්ලාස්ටික්. ඉතින් අපිත් දන්නවා මේ ෆයිබර් වලින් හදලා අපිත් ගිනාවේ. මේක 160,000 70,000 දුනා. ෆයිබර් තියෙන්නේ. ඔය මිනිස්සු ඕම නෙමෙයි රෙදිවල තියෙන්නේ නූල් කියලා ඕවත් ගලවල දාන්න ඕන හරි විදියට නම්. මේ මේ ශරීරයේ තියෙන පස් කියලා ශරීරෙත් ගලවල දාන්න ඕන එහෙනම්. ඔය පින්නතුන් බොහොම ඥානවන්තයි. යංගිසි විදයකට විදර්ශනා ඥානයක් ලැබිලා චින්තාමේ නිදහසක්. ඔයගොල්ලන්ගේ හිතීමේ නිදහස අපි නැති කරාද? නෑ. හැම තිස්සෙම මේ සිතීමේ නිදහස ගන්න ගන්න කියලා ඔබට ලාබා දෙනවා. වෙන ආගමික දේශනාවල් වලට අහන්න තන්නේ කර හිතීමේ නිදහස දෙන්නේ. මේ පොතේ කියලා තියෙනවා, මේ විදිහට කියලා තියෙනවා, මේක බාර ගන්න ඕන, මේ දෙයියෝ විශ්වාස කරන්න ඕන කියනවා. දෙයියෝ විශ්වාස නැත්තම් බෙල්ල කපලා දාන මට්ටමට තර්ජනය. එහෙම නේද?
වෙන රටවල් වල එහෙම කරනවා. ඒ දෙයියෝ විශ්වාස කරන්නේ නැත්නම් මනුස්සයව මරලා දානවා. ඒකට තීන්දුව දෙනවා. එහෙම නැත්නම් නැරපනවා. ඒ නිසා තථාගතයන් වහන්සේගේ ධර්මය බුදුබණ පදය බුදුහාමුදුරුව කියලා කියන්නේ මේ ලෝකේ මහා විශ්වීය නිදහසක් ලබා දුන්නු කිසිම තර්ජනයක් ගර්ජනයක් නැති මහා කාරුණික ආනන් වහන්සේ. ඒ නිසා ඒ වාග්ය අපි දරා ගන්නවා. තර්ජන ගර්ජන ආවොත් අන්න අපි දන්නවා තර්ජන ගර්ජන වලට තර්ජන ගර්ජන කරන්නත්. නිකම් මෙසුණු තර්ජන කරන්නේ නැහැ. තර්ජන ගර්ජන දැම්මොත් තර්ජන ගර්ජන කරන්න දන්නෙත් නැති නෑ ඒගොල්ලන්ට. මොකද ඕනම කෙනෙක් කතා කරන භාෂාවෙන් තමයි ඒ කෙනාට උත්තර දෙන්න සිද්ධ වෙන්නේ. එයා හින්දියෙන් කතා කරොත් හින්දියෙන් දෙන්න, දෙමළෙන් කතා කරොත් දෙමළෙන් දෙන්න, සිංහලෙන් කතා කරොත් සිංහලෙන් දෙන්න, කරුණාවෙන් කතා කළොත් කරුණාවෙන් දෙන්න. මොකද හේතුව වෙන භාෂාවක් දන්නේ නැහැ. දැන් කවුරු හරි කෙනෙක් මෙතන මාව ලොකු සද්දයක් දාලා හඬෙන් පරද්දන්න යනවා. එතකොට මම හෙමින් සොරි සරල හඬයක් පාවිච්චි කළා. නෑ පින්නතුනේ නෑ මේක මෙහෙමයි මෙහෙමයි කියනකොට අර මෙහෙම වචන 100ක් විතර කියනවා උතරපර ගහලා. එතකොට කවුද පරාද වෙන්නේ? අර හිමින් කතා කරන්න යන මම පරාද වෙන්නේ. මොකද එයා පරාද කරන්නේ වෙන මොකකින්වත් නෙවෙයි, සද්දෙන්. එතකොට සද්දෙන් කතා කරන්න ආපු ගාන මොකද කරන්නේ? ඊට වඩා ලොකු සද්දයක් දාලා කට ඇරිනම මිනිහා දුක් කල පරාදයි. මොන කවුරු හරි කියන්නේ බල සම්පන්න භාවය මෙතන පෙන්වන ලොකු බලයක් පෙන්වන ඔයා. සද්ද නැතුව ඉඳලා ඉවරලා අපිටත් තියෙනවා නම් බල සම්බන්ධ භාවයක් අපි පෙන්වනවා. අන්න මෙනිහා එතකොට සැලෙන්ඩර්. මේ ලෝකේ හිමයි. බලයෙන් යටපත් කරන්න આવුත් බලය. නිලයෙන් යටපත් කරන්න આવුත් නිලය. සද්දෙන් යටපත් කරන්න આવුත් සද්දෙන්. යුක්තිය හා සාධාරණ සත්‍යයක්ම ආයන ඕනම කෙනෙකුට දෙන දඬ නීතිය. දැන් ඕවත් ඉගෙන ගන්න. ඒ කියන්නේ මම මෙහෙන් ඇති කරනවා පරිපූර්ණ මිනිස්සයෝ. gedara dore hari ඉන්න ලේලිලත් එක්ක බෑනලත් එක්ක. ලේලි සද්දෙන් આવොත් සද්දෙන්. කැත්තෙන් නම් කැත්තෙන් පොල්ලෙන් නම් පොල්ලෙන් කියලා. ඈ දැන් මෙතන අධෛර්යයට සම්පන්න මේ පොඩි මේ හැමෝටම මේ හැමදේම උහුලා ගන්න නිකන් මේ දුක් ගන්න රාල කෙනෙක් බිහි කරන්නේ. මොහොතින් මොහොත අලුත් වෙන සජීවී වෙන ජීවිතයේ තමා තුළ සැනසෙල්ල ඇති කරගන්න සමාජය තුළ සාර්ථකත්වය සඳහා උපාය මාර්ගිකව ක්‍රියා කරන්නට අවදීන් තමන්ගේ ජීවිත ජයග්‍රහණය ලබන්නට පුළුවන් සියලු ශක්තියින් ලබා දෙනවා. අන්න සියලු සාර්ථකත්වයන් වලට තමයි අපි කියන්නේ මේ ආර්ය මාර්ගය කියලා කියන්නේ. මොහොකටවත් ආස නැතුව අර කැලේකට ගිහිල්ලා වඳුරෙක් වගේ හිටියයි කියලා නිවන් හම්බ වෙන්නේ නැහැ. ප්‍රඥාව තියෙන්න ඕන, නුවණ තියෙන්න ඕන. නුවණ ප්‍රඥාව උදා වුණාට පස්සේ මේ නගරේ ඒ වාසය කිරීම උනත් එයාට ප්‍රශ්නය නෙමෙයි. නෑ දවස්වල මම සමාධි භාවනාවල් දියුණු කරගෙන යන කාලේදී මට නගරයට එන්න අමාරුයි. මොකද හේතුව මනස හරීම සංවේදී. අර තමන්ගේ ධ්‍යානයේ පිරිහෙනව නගරයට ආවොත් තිමන් තේරුම් ගත්ත මේක ධ්‍යාන වශයෙන් මේ විදිහටම යටපත් කර කර ඉඳලා වැඩක් නැහැ. විදර්ශනාව තමයි ඕන. හිත ගැන මේ කරුණු ගැන නෙමෙයි, ගොඩක් අය විදර්ශනා කරන්නේ පංචස්කන්ධ ගැන. පංචස්කන්ධ ගැන, ස්ත්‍රී පුරුෂයෝ ගැන, ඌව ගැන විදර්ශනා කර කර ඉන්නේ. එහෙම නෙමෙයි, උපාදානස්කන්ධය ගැන විදර්ශනා කරන්නේ. පංචස්කන්ධය ගැන විසන්න පංචස්කන්ධා දුක්ඛා කියලා කොහෙවත් නැහැ බුදුහාමුදුරුවෝ දේශනා කළා. සංකීතේන පංච උපාදානස්කන්ධා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. එනිසා පංච උපාදානස්කන්ධය විදර්ශනා කරා. මොනවද පංච උපාදානස්කන්ධය කියන්නේ? රූප. මනෝද රූප කියන්නේ බාහිර රූප නෙමෙයි. ඔබේ ආධ්‍යාත්මයේ ඇස් දෙක පියාගත්තට පස්සේ පහළ වෙන රූප. වේදනා. මේ කටු ඇනුනහම තියෙන ශාරීරික වේදනාව නෙමෙයි. දැන් අපිට එක එක වේදනා. දැන් මම කියන්නම්. හතුරු කෙනෙක් අල්පනෙත් එකකින් අයිනෝ.
එක වේදනාවක්. ඩොක්ටර් නර්ස් නෝන ඉස්පිරිතාලට ගියාම අත බැඳලා එයාතුත් අයිනෝ අර සිලින්ජර් කට්ටේ. දැන් කියන්න දැන් දෙකම වේදනා, දෙකම වේදනාද? දෙකම වේදනා නෙවෙයි, අරක වේදනාවක් නෙවෙයි. ඒක අපි කැමැත්තෙන්ම බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න කියලා අත අල්ලගෙන ඉන්නවා. පොඩි වේදනාවක් කෙනෙකුට ඒක අපි මනසම සූදානම් කරගෙන ඒක දරා ගන්න තියෙනවා. ඒක ඇනපු කෙනාටත් අපි තැන්කියු කියලා එනවා. තැන්කියු කියන්නේ නැද්ද? ගොඩක් ස්තුතියි බ්ලඩ් එක ගත්තට කියලා. හැබැයි ඉතින් රිදෙන්න යන්නොත් නම් කියන මොකක්ද අනේ කරන්නේ මේක එකපාරකින් ඇනලා ගන්න හැමදාම වනින්නේ කියලා. තැන්කියු කියලා. අරයට ඇන්නට නඩු දානවා, මෙයාට ඇන්නට තැන්කියු කියනවා. දැන් කොයිද වේදනාව තියෙන්නේ? සිතේ. එහෙමනම් කයේ වේදනාව බල්ල වැඩ නෑ. අපි ඒකට රියැක්ට් කරන්නේ ඒක එන විදියට, ලැබෙන විදියට. එහෙමනම් මනසේ බලන්න ඕන වේදනාව. මනසේ වේදනාව බලබලත් ඉඳලා හරියන්නේ අපිට ගමනක් තියෙන්න ඕනේ. මේ ගමනක් යද්දී අපිව අදින වේදනාවල් තමයි අපි බිඳගෙන යන්න ඕනේ. අපි යන්න ඕන අකාලික බව හොයාගෙන, අපි යන්න ඕන නිරෝධය සොයාගෙන, අපි යන්න ඕන නිර්වාණය සොයාගෙන, අපි නිර්වාණයට කැමති වෙන්න ඕන. මේ දුකෙන් නිදහස් වෙන්න කැමති වෙන්න ඕන. මේ දුක්බර තැන ඉන්න හොඳ නැහැ. හරියට පින්නතුනේ පුතජන ජීවිතය කියන්නේ කුණු කන්දක් ළඟ තියෙන ගෙයක් වගේ. මැස්සෝ ඉන්නවා, මදුරුවෝ ඉන්නවා, ගඳ ගහනවා. කුණු කන්ද පෙරලගෙන ආවොත් එහෙම තමයි යට වෙලා ඒකට මැරෙනවා. ලැජ්ජා වෙන්නේ කුණු කන්දට යට වෙලා මලා කියලා නේ කියන්නේ. ඉතින් හරියට පුතජන ජීවිතය කියන්නේ කුණු කන්දක් ළඟ තියෙන ගෙයක් වගේ. ඔබේ ගෙදරත් කොහෙද තියෙන්නේ? මල් උද්‍යානයක් ළඟ තියෙන ගෙයක්ද නේද? දැන් මල් උද්‍යානයකුත් ලස්සනට මෙහෙම පේන විදිහට ඒ මල්වත්ත කිට්ටුවේ මොකද ගෙයක් තිබුණොත් හරි ලස්සනයි නේද? දුදෙන්න කිට්ටාම ලස්සන මල්වත්ත පේනවනේ. ලස්සන පරිසර පේන, කඳු පෙටි පේන තැන්වල තියෙන කිව්වා. අපේ මිනිස්සුව නරඹන්නේ නැහැ. මොකද හේතුව ඇසකරණාසයේ දිව ශරීරේ පිනවන්න හොඳ නැහැ කියලා. දිය ඇල්ලේ ලස්සන දන්නේත් නැහැ. මලක ලස්සන දන්නේත් නැහැ. මලක පෙති ටික දන්නේත් නැහැ. අනේ මන් දන්නේ මිනිස්සු මේ වෙල ලෝකේ මේ වෙනකොට මං හිතන්නේ ඉරහඳ පායනවාද කියලාවත් දන්නේ නැහැ. වැඩි නෙමෙයි මිනිස්සු කියන්නේ යන්තම් හුස්මක් ගත්තේ දැන් කියලා වෙලාවකට කියන්නේ. ඒ කියන්නේ හුස්ම ගත්තද දන්නේත් නැහැ. ඇසිපිය හෙලනවාද කියලා දන්නේම නැහැ. ඇයි? එයාගේ මනස නිශ්චල නැහැ. මනස නිශ්චල වුණොත් විතරයි මේ ස්වභාව ධර්මයේ නිශ්චල ක්‍රියාකාරකම් පේන්න පටන් ගන්නෙ. අතහැරීම ඇති වුණාට පස්සේ තමයි තමන්ගේ හුස්ම ඉහළ පහළ ගන්න ස්වභාවය තමන්ට පේන්න පටන් ගන්නෙ. අරමුණුත් එක්ක පොරබදන කම්ම මේක තේරෙන්නේ. දැන් හැම තිස්සෙම මොනවා හරි ඇලේකට ඉන්න බලනවා. ඇලේකට ඉන්න බලනවා කියන්නේ ක්‍රමයකට වාඩි වෙලා ඉන්න බලනවා වගේ මොනවා හරි ක්‍රමයකට ඉන්නනේ බලන්නේ හැම තිස්සෙම. දැන් ඔය ඇත්ත එක එක ක්‍රමයකට ඉන්නෝ පුටුවේ. හැම ක්‍රමයක්ම පොඩ්ඩක් වෙලා යනකොට ඒක අපහසුයක් වෙනවා. ආයි පොඩ්ඩක් ක්‍රමේ වෙනස් කරනවා. ඉතින් මනසෙත් අපි යම් කිසි ක්‍රමයක් හදාගත්තොත් ඔය ඕනම ක්‍රමයක් ටික දවසක් යනකොට එපා වෙනවා. ඒ නිසා මේකට ක්‍රමයක් නැහැ. යථා අවබෝධයක් තියෙන්නේ. නැයි ඊළඟට ආයෝක ක්‍රමයක් කරගනි. යථා අවබෝධය සිද්ධ වෙන්න ඕන. සිද්ධ වෙන්නේ නැතුව එතනට ඉන්න බෑ. දරහතුන් ඉන්න ක්‍රමය කොච්චර කිව්වත් රහත් නොවෙච්ච කෙනාට ඒ ක්‍රමයට ඉන්න බෑ. මාර්ගඵලයක් ලැබපු කෙනෙක් ඉන්න ක්‍රමය කොච්චර කිව්වත් මාර්ගඵලයක් ලැබපු නැති කෙනෙක් උට එහෙම ඉන්න බෑ. දැන් මාර්ගඵලයක් ලැබපු කෙනෙක් කියයි ඔන්න සෝවාන් මාර්ගඵලය ලැබපු කෙනා කියයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාණ මාස නැතුව සංයෝජන තුනක් දුරු සමාධියෙන් වාසය කරන්න. ඒ ශාන්තිය, ඒ සහනය ඔබ භුක්ති විඳින්න. හැබැයි ඊට වැඩිය සහන හොයන්න යන්නත් හොඳ නැහැ. ඊට වැඩිය සහනය හොයන්න කිව්වොත් කරන්න බෑ. දැන් ඔබ රුපියල් 1000ක් අරගෙන යනෝ මේ තවුමට. තවුමට ගිහිල්ලා ඔබ 10000ක බාණ්ඩ නිකන් අතකක බලනවා. දැන් ඔබට ගන්න පුළුවන්ද මේක? ගන්න බෑනේ. ඔබ කල්පනා කරන්න ඕන මං ආවි 1000ක් අරන්. එතකොට මට 1000ට ගන්න පුළුවන් බාණ්ඩ විතරයි මම බලන්න ඕන. දැන් මේ පොඩ්ඩක් ඇවිල්ලා සක්කාය දිට්ඨිය චුට්ටක් තුනී කරගෙන, සීලබ්බත පරාමාස චුට්ටක් තුනී කරගෙන, විචිකිච්ඡාවත් ටිකක් තුනී වෙලා දැන් ධර්මයේ ස්ථාවර භාවයේ පැහැදිලි නිසා පොඩ්ඩක් තුනී කරගෙන මෙයා බලනවා, මෙයාගේ මෙයා බලනවා මේ මේ පොඩි කැපවීමට, මේ පුංචි අවබෝධයට කාමරාග නැති, ව්‍යාපාද නැති, මාන උද්දච්ච අවිද්‍යාවල් නැති සමාධියක් මට තියෙන්න ඕන. අර ඒක හරියට අර රුපියල් 1000ක් අරන් ගිහිල්ලා 10000ක බාණ්ඩ වල්නවා වගේ වැඩක්. ඒ කෙනාට එච්චර ඒව දුරු වෙච්ච සමාධියක් නැහැ. එයා තේරුම් ගන්න ඕන මේ මගේ මනසේ මේ මේ මට්ටම් ටික තියෙනවා, ඔන්න තියෙනවා. ඒක තේරුම් ගත්තාම එයා සැලකිල්ලෙන් වාසය කරනවා. දැන් මේ කැලේකට ඇතුල් වුණා, මේ කැලේ සර්පයෝ ඉන්නවා කියලා තේරුම් ගත්තාම මොකද වෙන්නේ? මේ කැලේ සර්පියෝ නැති වෙන්න ඕන කියලා හිතක පියාගෙන යනවට වැඩිය හොඳයි මේ කැලේ සර්පියෝ ඉන්නවා කියලා තේරුම් ගන්න එක. මේක සර්පියෝ ඉන්නවද නැද්ද කියලා තේරුම් අරගෙන යනවට වැඩිය කෙනෙකුට වඩා හොඳයි ඉන්නවා කියලා තේරුම් ගන්න එක. එයා සැලකිල්ලෙන් යනවා. පරිස්සමෙන් කටයුතු කරනවා. හරි, ඉතින් ඒ පරිස්සමෙන් කටයුතු කරන්නත් පුළුවන්කම තියෙන්නේ එයා සර්පයෝ කනවට අකමැති නම්. හැබැයි කවුරු හරි කෙනෙක් කැලේට ඇතුල් වෙනවා සර්පයෝ අල්ලන්නම. එතකොට එයා බලබලා යන්නේ කොයි වෙලාවෙද අනේ මට මේ සර්පේක් හොයාගන්න ලැබෙන්නේ. සමහර අය එහෙම හිත සර්පයෝ දුරු කරන්න නෙමෙයි සර්පයන්ගෙන් බේරලා යන්න අදහසින් නෙමෙයි යන්නේ. සමහර අය ඇතුල් වෙන්නේ හිතට සර්පයෝ සර්පය අල්ල ගන්නවා. සර්පය කන කට්ටි ඉන්නෝනේ චීන ජාතිකයෙම. ඒගොල්ලෝ කැලේකට දැක්කොත් නයෙක් එහෙම දැක්කොත් මාර හැපි එක ඕම්මෝ මේ ඩොලර් 250ක විතර වටින එකක් දැක්කේ කියලා ඈ සර්පෙත් දැක්ක කියන්නේ දැන් දෙයියෝ දැක්කා වාගේ. අපි දැක්කහම දුවනවා. චීනෙකට සර්පෙක් කැවුනා නේ. ආ හරි සන්තෝසයි. දැන් ඒ සත්තු කාලා මේව කළ ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. මිනිස්සු නිකන් ලෝකේ පාලම් ගහනවා, ගුවන් පාලම් ගහනවා, හදනවා, ගොඩ නැගිලි හදනවා. චීනගේ වැඩේ ඕකමනේ. කරගෙන යන මෙලෝ මොලයක් නැහැ. අර කරන වැඩේ හැබැයි දන්නවා. පාලම හදන එක හරි, යකඩේ පාස්සන එක හරි, ඒ වැඩේ ඒ කොටස, එයා ඉගෙන ගත්ත කොටස ඒ විදියටම දන්නවා, සුපිරියටම දන්නවා. වෙන ප්‍රඥාවක් නැහැ. වෙන නුවණක් නැහැ. මොකද හේතුව? අර නිකන් සර්පයෝ ගාලා නිකන් හරක් වගේ කොල්නු වගේ ඔහෙ යනව එච්චරයි. මං කියන්නේ හැමෝම කියලා. ලෝකයේ දියුණුව කියන සමහර රටවල් වල මිනිස්සුන්ගේ මොළේ ප්‍රමාණය එච්චරයි. ඒ මිනිස්සුන්ට අමුතු චින්තනයක් නැහැ. අර නීතිය මගින් වැටවල් ගහලා ඉරි ඇඳලා පාරේ කලර් ලයිට් දාලා ඒව පෙන්නලා දීලා තියෙනවා. ඒ තැන් වලින් හැරිලා ගිහිල්ලා ඒ මාකට් එකෙන් බඩු අරගෙන කාලා ජීවත් වෙනවා. අපේ මිනිස්සුන්ට එක අතකින් බලනකොට පැතුරුණු බුද්ධියක් තියෙනවා. කිසිම ප්‍රයෝජනයක් ගත්තේ නැති වුණාට. මොකද හේතුව? ඒ චින්තනයේ යම් යම් දෝෂ තියෙනවනේ. නැත්තම් යා යම් ප්‍රමාණයක ඒක හරිගස්ස ගන්නවා. ඉතින් මේ දහම හරියට තේරුම් ගන්න ඕන. දැන් බලන්න අපේ ස්වාමින් වහන්සේලා මේ දහම තේරුම් ගත්තේ නැති හින්දා අද ස්වාමින් වහන්සේලාගේ කාර්යභාරය ස්වාමින් වහන්සේලා කරන්නේ නැහැ නේ. උන්වහන්සේලා දේශපාලකයන්ගේ කාර්යභාරය කරන්න ගිහලා ඒක හරියට අර නිකන් බල්ලගේ වැඩේ බූරුව බාරගත්තා වගේ. අදාළ නැති වැඩනේ. හාමුදුරුවන්ට හැමදාම උද්ඝෝෂණ කරන්න ප්‍රශ්න තියෙනවා. දැන් මොකෝදම ප්‍රශ්නයක් නැති වුණොත් උන භාවනා කරන තැනකට හරි කඩාගෙන පැනලා මෙතන භාවනාව වැරදි කියලා උන ප්‍රශ්නේ. කවුරු හරි මොනවා හරි කාට හරි හිරියරයක් නැතුව මතයක් කිව්වොත් භාවනාවක් කළාට මන් නම් මොකෝත්ම කියන්නේ නැහැ. මොකද හරි අහිංසක දෙයක්නේ. යම් තැනක ඔන්න යෝග භාවනාවක් කරනවා. ආ ඕව වැරදි යෝග භාවනා නෙමේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න විදර්ශනාවට එන්න ඕන මේවා කඩලා බිඳින්න ඕන. එහෙම කරන්න පුළුවන්ද? එහෙම බෑ. අහිංසක ලෙස ගණදේවි පූජාවක් තියෙනවා. ලක්ෂ්මී පූජාවක් තියෙනවා. මොකද වැරද්ද? ඒකේ හැර ලස්සන කලාවක් තියෙනවා. මට එන්න කිව්වොත් වාචනවා. නෑ මොකක් හරි මරිය මාතාරි දේව මාතාරි පූජාවක් තියෙනවා. හරි අහිංසක ලෙස ස්තෝත්‍රයක් කියලා සින්දුවක් කියලා ගායනයක් කියලා කියනවා. මට එන්න කිව්වොත් වාචනවා. මොකද්ද තියෙන වැරද්ද? ඒව සියල්ලම යම් යම් ආධ්‍යාත්මික සංසුන් බවක් ඇති කර ගන්න තියෙන දේවල්. අන්න දැඩි ගෂ්ඨණයක් වෛරයක් ක්‍රෝධයක් පැතිරවන තැනක් තිබුණොත් අන්න ඒ වගේ තැනක අපි ඉන්නේ. අහිංසක ලෙස කරන ඕනම ක්‍රියාවලියක ඒ හැටි වැරද්දක්වත් දෙයක්වත් නැහැ. මොකද හේතුව මේ ලෝකේ විවිධ තරාතරම් තියෙන ඕන. ලදරු පාසල්, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, යුනිවර්සිටි නේද? මහා චාරුපාති ඔක්කොම තියෙනවා. ඒ නිසා ඔබ ඔබේ තියෙන කිසිදු දැන් මොන භාවනාවක් කරනවා කිව්වත් මම ලේසියෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ භාවනාව කරමින් ඕනනම් මේකට අහුම්කම් දෙන්න. හාමුදුරන්ගේ දේත් අවබෝධ කරගන්න. මේ ගොඩක් අය සන්තෝසයි. ආනාපාන සතිය මට හරීම ශාන්තිමත්. එහෙනම් ඔබට ශාන්තියක් තියෙනවා නම් අත්හරින්න එපා. මට පිළිකුල් භාවනාව හරීම මනසට ශාන්තියක්. ඔබට ඒකෙන් සහනයක් ලැබෙනවා නම් අත්හරින්න එපා. මොකද හේතුව ඔබට ඒ ගැළපෙන දේ තේරුණානේ. ඒකයි ස්වභාවය. වඩා වැදගත් වෙන්නේ ඔබ ශාන්තිමත්ද සහනශීලීද යන කාරණය. ඔබ මොන ආගමක ඉන්නවද, මොන දෙයක් කරනවද කියන එක නෙමෙයි. ලෝකේ හදන්න බෑ. අපිට හැදෙන්න පුළුවන් එච්චරයි. ඇයි? ලෝකේ කවදත් මෙහෙමයි. දැන් මේ රට හැදිලා තියෙන ප්‍රමාණය මේ මදිද 30 අවුරුද්දක්ද 1900 අපි උපදුණු 70 ගණන් වල ඉඳලා 79 වගේ ඉඳලා මම මේ දක්වාම මේ 2010 විතර වෙනකම්ම දැක්කේ මලමිනි මල කඳන් දැක්කේ. හැමදාම බෝම්බ පුපුරනෝ, ටයර් දාලා පුච්චනෝ, ඕව තමයි අපි දැක්කේ. දැන් එතකොට මේ 2019 පස්සේ මේ එන ටික හොඳ නැද්ද? මෙහෙම උන්න හැටියට මලා වැඳා කියලා නේ. මේ හොඳයි. ඔගොල්ලෝ නිවුස් බලනවද හැමදාම? ඒ අයට භාවනාවක් පිහිටයි කියලා නම් හිතන්න බෑ. ධර්මයක් අවබෝධ වෙයි කියලා හිතන්න බෑ. ඔබ හිතනවද නිවුස් වල ඇත්ත කියනවා කියලා? නාලිකාවෙන් නාලිකාවට ඒ අයගේ පාක්ෂිකයාගේ බොරු ටික කියන්නේ. ඊළඟට ඒ කියන අය ඒ කියන්නේ ඇත්ත කියලා හිතනවද? නෑ. මේ අහන ඉන්නවනේ තමන්ගේ මේ ඡන්ද දායකයෝට, උන්ගේ ඔළුව හොදන්න පුළුවන් පට්ටපල් බොරු කියන්නේ. ඔය ගොන් කතා ටික බලනවා නම් ඔබට නිවනක් හම්බ වේද? ඊළඟට මේ රටේ තියෙන මහා භීෂණ ഘോഷා, මැර, අරවා, මේවා, දූෂණ, ඔය ඔක්කොම ටික කියන කහලගොඩ. කහලගොඩ ගෙනල්ලා ඔබේ ඉස්සරහ ඔඩ ඔක්කොට දානවා. ඔය ටික බැලුවහම ඔබට සහනයක් ඇති වේද මොළේට? ධර්මයක් ගැන හිතන්න පුළුවන් වේද? පළවෙනි එක මම කරපු එක තමයි නිවුස් බලන එක නතර කළා. නිවුස් බලන්න එපා. ඔන්නම් ෆේස්බුක් එක බලන්න, එතකොට හිනා යන කෑල්ලක් හරි දිනව මොකක් හරි එක. නිකන් විකට කතාවක් කරේ. සාමාන්‍යයෙන් මං ඉඳලා හිටලා හරි බැලුවොත් එහෙම ඔය ටෙනිසන් කුරේගේ වගේ එකක් මොකක් හරි බලන්න, මේ මනුස්සය මොකක් හරි හාස්‍යයක් කරගෙන කියන මොකක් හරි ජීවිතය. මිනිස්සු අපේ මේ අපේ ජීවිතවලම කරන මිනිස්සු කරන මෝඩකමක් දක්වනවා. දැන් මේ මනුස්සයා කියනවා ආකාසට්ටා ජබුම්මට්ටා දේවානාග මහිද්දික. මොකද්ද බං ඒ කිව්වේ? ඒ කිව්වේ මේ හරක් මස් කන්න එපා කියලා කිව්වේ කිව්වා. ලොකු හාස්‍යයක් දුන්නේ. මොකද්ද අපේ හාමුදුරුවෝ ලොකු පාලි පද අරමෙව දාලා බණ කියනවා, මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මිනිහ ලොකු හාස්‍යයක් දුන්නා එකෙන්. මේ නොතේරෙන භාෂාවල් වලින් බණ කියන මෙලෝ සංසාරයක් අපි දන්නේ නැහැ කියන එක මිනිස්සුන්ට ඕක නිර්වචනය කරන්න නැහැ. දැන් සමහර පාලි පද සයින්නන්සල නොතේරෙන දේවල් අරගෙන ඉරලා විග්‍රහයක් කරා කියලා ඔයත්තන්ට තේරෙන්නෙත් නැහැ. ඇත්තටම මේක ඒකද කියලා දන්නෙත් නැහැ සමහර අය. සමහර අය ලැප්ටොප් අරගෙන කම්පියුටර් අරගෙන පෙන්න මේක උනත් පුළුවන් වැරදි නිර්වචනයක් දෙන්න. එනිසා තමන් බලන්න, තමන් බලන දෙයින් හිතන දෙයින් කරන දෙයින් තමන්ට රැස්වන්නේ කුසල්ද අකුසල්ද, එහෙම නැත්නම් සහනයද අසහනයද. ඔය කුසල අකුසල් කිව්වම ෆීල් වෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. මේක තේරෙනව නැේද? ඊට වඩා සහනයද අසහනයද? අසහනය නම් අකුසල්, සහනය නම් කුසල්. දැන් කුසල අකුසල් කිව්වට ඔක ෆීල් වෙන්නේ නැහැ. මොකද අපේ වචනයක් නෙමෙයි නේද? ඒක පාලියෙන් එන වචනය. අපේ වචනේ මොකද්ද? සහනය සහ අසහනය. අන්න ඒකයි නිවන් දකින්න තම භාෂාවෙන් මව් භාෂාවෙන් බණ කියන්න ඕන කියන්නේ ඔකට. පාපය කියන්නේ සංවේදීතාවයක්. පින කියන්නේ සංවේදීතාවයක්. ඔය කියන්නේ හදයන් පුනාතීති පුඤ්ඤං කියන්නේ ඒක තමයි. එකක් ඔබේ මනස පාලනය කිරීමෙන් පරිහරණය කිරීමේදී වළක්ව ගන්නවා. ටිකක් අවබෝධයෙන් දුරු කර ගන්නවා. තව ටිකක් ඉවසීමෙන් දුරු කර ගන්නවා. තව ටිකක් වීරයෙන් අපි දරා ගන්නවා. මෙන්න මේ ආකාරයට අපි ප්‍රහාණය කර ගැනීම කරනවා. දැන් ප්‍රහාණය කරගත යුතු දේවල් තියෙනවා. ඒක තමයි පංච උපාදානස්කන්ධය සහ මේ දස සංයෝජන ඒව දුරු කරගැනීමේ මාර්ගෙහි දිගට මේ දෙන්න වඩන්න. පින්නතුනේ ඔය ටිබෙට් හාමුදුරුවරුන්ට එහෙම දඬුවමක් වශයෙන් වගේ ටිකක් හම් වෙනවා. එයාට ඒක කර්මස්ථානයක් දෙනවා. කර්මස්ථානයක් දීලා ඒක පච්චයක් වශයෙන් අතේ කොටනවා. කොටලා කුටියකට දාලා දොර වහනවා අවුරුදු 4කට. ඒ අවුරුදු 4ම මේ කුටියෙන් එළියට එන්න බෑ. ඒක ඇතුළට කෑම පිඟානක් හම්බ වෙනවා. සිර කුටියක් වගේ. ඒක ඇතුළෙම වැසිකිළියක් තියෙනවා. ඒක ඇතුළෙම වතුර පොඩ්ඩක් ඕනනම් නාන්න පුළුවන්. ඒක ඇතුළෙම ඉන්න ඕන. ඒ කාරණේ අවබෝධ කරගත්තොත් විතරයි එළියට එන්න පුළුවන්. අපි කර්මස්ථාන භාවනා වැඩපිළිවෙලකුත් කරා. එක සැරයක් වගේ තමයි මං හිතන්නේ අපිට ඒක කරන්න ලැබුණේ. ලොකු පිරිසකට ඇත්තෙම කරන්න බෑ. මොකද හේතුව මේ ඉන්න ඔක්කොම පිරිස එකිනෙකට ගෙන්නලා ඉවර වෙලා ඇත්තන්ට අනුශාසනයක් කරනකොට අඩුම තරම විනාඩි 30ක් විනාඩි 45ක් යනවා. ඒකෝර අපිට පුළුවන් ද විශාල 100කට විතර දවසක වැඩසටහනක් කරන්න බෑ. නිසා අපි ඉදිරියේදී සංවිධානය කරනවා සාමාන්‍ය 20ක් වගේ යොදාගෙන දවසක් යොදලා මේ කර්මස්ථාන භාවනා වැඩපිළිවෙලක්. අර අතේ ලියලා මේ අර අවුරුදු 4ක් කුටියකට දානවා වගේ දඬුවමක් නෙමෙයි, දවසක් හිතන්න. දවසක් ගවේෂණය කරන්න. ඒ දුන්නු ඒ කර්මස්ථාන වැඩපිළිවෙලෙන් ඒ ඇත්තෝ ප්‍රයෝජන ගත්තා. ඒ ආපු පිරිසේ වැඩසටහනෙන් ගොඩක් ප්‍රයෝජනෙකුත් තිබුණා, ඉල්ලීමකුත් තිබුණා. ඉස්සරහද අපි රන්න දවසක් මේ වැඩසටහන් ටිකක් කරන්න ඕන. ඒ විදිහට ඉතින් එවැනි දඬුවමක් පවා ලබන්න ලැබල සමහර වෙලාවට මේක අවබෝධ කරගන්න සමහර රටවල අය. එහෙමනම් ඔබට පැය පහක් හයක් හරි ධර්මය අහලා තමගේ කාමරයකම තමන්ම ඒ දඬුවම හදාගෙන අප්‍රමාදීව තමන්ගේ මේ ප්‍රඥාව දියුණු කරගන්න, ශාන්තිය ඇති කරගන්න. අප්‍රමාදේන සම්පාදේත. හැම දිනාටම තෙරුවන් සරණයි. අප්‍රමාදීව උතුම් නිර්වාණ ධාතුව අවබෝධ කරගනිත්වා.